වඩලා පුදුමයට සතර හේතු තිබුණා නේද? ඒ කියන්නේ සතර එතකොට යෝගී රතිනවා බුදුමන. නීල රතින, පීඩ රතින, ඕදාත රතින, ආලෝක රතින. උවගේ එක එක පිළිහු කරලා තිබිච්චයි. ඒ උපනිෂ්ඨේ ලැබිලා. හේතුනි මතුවේ. ඒ මූල ධර්ම. අන්නේ වගේ අවස්ථාවන් වල ඔය කීක වන්න අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඒවා කර්මස්ථාන වශයෙන් ලෞකික කර්මස්ථාන වලට අරගෙන. ඕන්නම් මේක හරියට වැඩි වුණා. හේතුලින් යන්න පුළුවන් ඒ පතික මන්නුනේ යාචු දෙහන්න ඕන. හැබැයි එකක් තියෙනවා. ඒවට අවශ්‍ය කරන්නේ කියන්නේ අවාගේ පසුපලය හරියට හදාගෙන තියෙනවා. මනස ධ්‍යාන ආරම්භණයකට පත් කරන්නේ ඒ කටින ආරම්භණය දුරුදුරු කරනවා නම් යම් කෙනෙක්. යාගේ බාහිර පරිසරයේ ඊට අනුකූල විදිහේ පරිසරයක් වීම. එහෙම නැත්නම් මනස එකපැත්තක් ගන්නවා පරිසරයේ සහ ව්‍යාකරණ තව පැත්තක් ගන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එකින් එක පරස්පර වුණාම සමාන සමාපාලිය කරගන්න බැරි වෙලා යනවා. මේක හරි භයානකයි. ඔය කටිනාදී වැඩුවේ මෙහෙ යෝගීන් වැඩුවේ ලෞකික රතින වැඩුවේ. ඒ සඳහා වෙන් වෙච්ච අවිසක් ගිහි ගෙවල් වලදී කරයි මේ. ඒක මහා භයානක වැඩක් හදලා තියලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලෙ ගන්න බැරි. ඊ තාවාසි දෙන්නේ නොකරන හින්දා. අද හිමාලයේ වැනි මහා වනාන්තරවල සමාජගත සිංහරාජ ආරවි වැනි තැන්වල තියෙන්න පුළුවන්. ඔය අලපලාම නොකරි මුත්තේ ජීවි හරි කැඩෙලා ඉන්නයි. බාහිර ඇදීමට ගැටීමට හේතු වෙන අරමුණු මුල ගැහෙන්නේ නැති. ඒ වගේ පරිසරයක බොහොම උහුද කරා විවේකීව ඉඳගෙන. ඔය જાතිය වගේ නේද? කිරමණ්ඩල වන්න. ඔය දෙහන අබල. හැබැයි මේ දෙහන පිළිගෙනවා. එයායි කැලෑවුඩි එදීමවත් ඉන්නේ. මේ දෙහන ආස්වාදින් ඒවෙයි ඉන්නේ. ඒ වුණාගේ කය මනස දෙකම ගැළපෙන නිසා අසබුදු විදාවිනපත් වෙන්නේ නැහැ. හැබැයි වැඩිලා හරි නාඩි කතා කියන මල් ජාලි පිපෙලා තව තවත් කැටි ඇද දුවනවා. මේ මල් දෙයක් අත් ඇති විසිත් දෙන අර ධානී විදේ. හැබැයි බෞද්ධින්ද උද්‍යාන සංස්කෘතිය දීලා තියෙන ඉහිම කැණි ගන්නවත් මේ මානේ. අමුසැණියන් වශයෙන් තමගේ ජීවිතය ගත කරනවා. ප්‍රථම අධ්‍යයනයේ දෙවියන් අධ්‍යයනයට පත් වෙන පුරාණ ක්‍රමය අපි ගන්න ආන්තිදී තියෙනවා. ආරි මාර්ගයේ වඩන්න පුළුවන් ක්‍රමය තියා තියෙනවා. සෝවාන් වෙන්න පුළුවන්, සසුදාගාමි වෙන්න පුළුවන් ඒ කිහිප දේ කටයුතු කරගෙන. අනාගාමී ධර්මයේ පත් වෙන දැහැමි ගිහියේ කැටිය ජීවත් වෙන්න පුළුවන්. අරිහතේට පත් වුණොත් එයා වැඩි වෙන්න ඕන. එහෙනම් ගන්න බැහැ. මොකද ඉතින්දී සම්පූර්ණම ලෝකෙ ඉඳන් සියලුම බලාපොරොත්තු සියලුම උපාදානෙ බින්දා. ඉතින් යාර පුළුවන් කමක් නැහැ බිඳදාමු දෙයක් තුල නැවත මනස පවත් ගන්න. නම් ජීවිතේ ඉහි රාමු. ඒ තුල මනස ප්‍රයත්නයේ ඉදු රාමුවා. එන පාරක්. ඒ හැයි කරන්න බැහැ. ආයාසයෙන් හිත ගොඩ නගනවානේ ලෝකෙට ඉන්න. කතා කරන්නේ. නිරායාසයේ දැන් පාර. අනේ පුදුකල. නිරායාසයේ ලෝක. ආයාසයේ දැන් පාර. දැහැන්ට වත් වෙනාමයි දැන්පත් අනිත් විනාද ලෝකෙ විදිහට අරිහතේට පත් වෙනා කියන්නේ විරායාසයේ දැන්පත් ලෝකෙ ඇතුළු ගන්න වෙන්නේ ඕන වෙන කැයි කියලා ආවදී අතරමයි හරි අමාරු වගේ ලෝකෙ ඇතුළු කරගෙ කියයි නම් ජීවිතය ඇතුළේ හැම මොහොතකම ඉඳ වෙන්නේ ලෝකෙට බලෙන් ඇවිත් ඉන්නවා කොතනකවත් ඉඩක් නැහැ මේ ජීවිතය තුළ ඒකත් එහා පැලා ඉන්නේ එයා පරිසරේ ගැලපෙන්නේ රූපරාග අරූපරාග අයින් වුණානේ වාස්තේ කිසිම රූපයක් වෙලෙහි කිසිම නාම ධර්මයක් වෙලෙහි ඉඳ බැලගෙන ඉන්නවා කියන එක ඒ තුන හැදිරෙනවා වැරදෙනවා ආවර්ජන කරනවා කියන එක ඕනෙකින් කරන්න ඕනේ උත්සාහයේ වීර්යය කරන්න ඕනේ මේ අරිහත්යෙන් ගිහිගියේ කොහොමද ගැලපෙන්නේ නැහැ කියන්නේ රූපරාග අරූපරාග මානන්දත් අයිතිය දුරු නොකරුව අනාගාමී ජීවිතේ ඒ දිගේ ප්‍රශ්නයක් නැහැ කාමයේ විතරයි ප්‍රශ්නේ එයා කාමීමින් ඉලා ජීවත් වෙනවා. ඒකට දෙන්නේ ඉන්නේ. ඉන් ආර්ය මාර්ගය වල යන කෙනාට ධ්‍යාන කිරීම වෙන්නන්නේ. කුමාරයාට ආවරණවා කියන්නේ. මේ ආර්ය මාර්ගයේ කුමාරයා බිහි කරනවා. ධ්‍යාන කියන්නේ අවිඥා කියන්නේ කුමාරයාගේ ආවරණය. ඒක අමුතු වෙන දෙයක්. කුමාරයා කොටස් එක. ඒ වගේ ආර්ය මාර්ගය අනුගමනය කරපු ආර්ය ඵලයේ ලැබුව කෙනා. හේතු ආධාර යන්තරමක් තිබුණා. ඒ තරමට ධ්‍යාන සහ අවිඥා මතු වෙනවා. ඔය ගුරුතුමා ඉන්නේ කිල්ලපන්තක හාමුදුරු. මනෝමය ඉන්දියෙන් 1000 මවාගෙන ඉන්න බුදු කරා. අරිහත්ත්වයටපත් වෙනවා විතරයි. අරිහත්ත්වයටපත් වෙනවා කය ගන්නකේ උරුමුද වෙන්නේ. ආයම තහගත්තේ. එහෙම දෙයක් තිබුණේ. මේ ආරි ඵලයක් උරි ලබන්නා වූ චිත්ත සමාධිය. කියන්නේ පූර්ණ. සීලයක් පූර්ණයි සමාධියක් පූර්ණයි. ප්‍රඥාතුනි ගොඩගෙන ඵලයේ. අධ්‍යාවසේදී ප්‍රඥාවුනි ඵලයේ ලබන්නේ. අනි සීල සමාධිය යන කතාව දෙවෙනි. ඒව ලැබෙනවා. අමුතුවෙන් හකින්ද? දැකපුවතුලින් අහපුවතුලින් බහගෙන නිගමන වලට වහින්න ඕනේ නැහැ. දැකපු දේතුලින් අහගත දේතුලින් දැනගත දේතුලින් නිගමන වලට වහින්නේ අන්‍ය ලෝකයක්. ආර්ය නෙමෙයි. ආර්යයන්ට ඉහිලි කරන්නේ. ඇහැට දැකපු යන කනට ඇහින්න නිගමන වලට වහින්නේ. ප්‍රඥාවල ගෝචර වෙච්ච ධර්මයක් තියෙනවා. අන්‍ය හේතුලින් ඒ නිගමනේ එනවා. කලිත නබලිත වැඩේ. විදර්ශනේ මුචාදී වැඩෙන. අකම්පේ භාවයේ සමාධිය පිහිටනවා. එදා ඒකට අමුතු කරන දෙයක් නෑ. එන ඒකදින කුසල සීමේවත් ආර්යසංග මාර්ගවාදී. වෙන ධානලාභීට ධානවලද කියන එක බුදුදන්වහන්සේ අමතර භාවනාව දුන්නේ. ඔය හැම විදිහකට මන්ති වෙලා ඉන්නේ ඔබට මාර්ගය නේ ආර්යසංග මාර්ගය. මාර්ගය බාරගන්න. ඒකයි කරන්නේ. මේ තවත් තන ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන වදනේහි ධර්මපාදයේහි පරමාර්ථ වාසි පැහැදිලි කරලා දෙන්නේ කියලා. දැන් මේ ධර්ම කියනවා අපි දැනගන්න මොනවද ධර්ම? අපි ධර්මයේ කිව්වහම පිටි වදනේකින් ගන්න නිගමනයක් පඩයක් විතර පදාර්ථයක් විතරයි. අපි ධර්මයේ පිළිහාන කරන ගන්නවා කිව්වොත් කාර්යය දැනගෙන එහෙම කියනවා නම් ඒ අදහස දැනගෙන ඒක නිගමනය කරනවා. හතර අපාගත වෙන හැටි හතර අපාගත ධර්මයක් තියෙනවා. ඒකත් ධර්මයක්. මනුෂ්‍ය උපත්යක් ලබන මනුෂ්‍ය ධර්මයක් තියෙනවා. ඒකත් ධර්මයක්. දේව උපත්යක් ලබන දේව ධර්මයක් තියෙනවා. ඒකත් ධර්මයක්. බ්‍රහ්ම උපත්යක් ලබන බ්‍රහ්ම ධර්මයක් තියෙනවා. ඒකත් ධර්මයක්. නිවන් අවබෝධ කරගන්න නිර්වාණ ධර්මයක් තියෙනවා. අන්න අපි නිවහන කරගෙන යායිතු අනුගමනය කරගෙන ඉන්නේ. එහෙනම් හතර පාගත ධර්මයි කාමසුභදී වූ කියන ධර්මයි රූපාවචක ධර්ම හා අරූපාවචක ධර්ම කියන මේවා. දුක සහ දුකට හේතු වශයෙන් පවතින අතුරුයි. පහකරි ගන්න. දුක නිරෝධය සහ දුක නිරෝධගාමී ප්‍රතිපදාවයි නිර්වාණ ධර්මයේ. ඒ අනුගමනය කර ඉස්සලා. ඉන්නම් ධර්ම තෝරා ගන්නෝ. ධම්මේ ධම්මානුපස්සී විහෙති කියනෝ. මෙන්න මේ ධර්ම පරිත්‍යාගම්පද තෝරා ගත්තේ නැත්නම්. යෝ පරිත්‍යාගම්පාදම් පසති තෝ ධම්මං පසති කියනෝ. පරිත්‍යාගම්පාදේ දැකගෙන ධර්මේ හරිනවා. ඔළුව උරන. අනික කෙනෙකුට මේ ධර්මේ දකින්න බැහැ. එහෙනම් පරිත්‍යාගම්පාදේ පිළි මේ ධර්මේ දකින්න ඕන. මේ જાතිය ත්‍රිසං වැඩවලු. ඇයි ඒව කරන්නේ? ත්‍රිසං කියන පොදු එකක්. ඒ ත්‍රිසං වල ප්‍රියයි මනාපයි යහපතයි කියන දේ හිතෙනවා. ලෝක හතය භෝගෝගෙන ඉන්නේ අවුන්දිය. පංචකාමී මත් වෙච්ච පුද්ගලයා. තමන්ගේ හිතුව හැටියෙද පංචකාමී භුක්ති විඳින්නේ. මේ පංචකාමී මහා වටිනා දෙයක් කියලා දුකින් බැහැලා. ඒ ගතිරක්නේ මතුරු. මම මිනිහ වරලහයි. පාදඝාත හත දිසා කරලාහයි. මගේ පංචකාම වස්තු මම ගොඩනගා ගන්න. පොරණය වංචා කරලාහයි. මගේ පංචකාම මුක්තිය මම ලබා ගන්න. තුරාවේ තූර්ණේ තුරාචාරයෙන්මයි. මගේ පංචකාම මුක්තිය ලබා ගන්න. බොරුවෙන් අනුන් කවතරහරි කියලමෙන් අනුන් විදෝලාහරි පසු අපිනේ හැරමාරපත් කළාහරි පුලාව කියලා. මගේ පංචකාම මුක්තිය ලබා ගන්න. ඒකට මම ආදාරයක් ලබා ගන්නයි. ලෝභකම් කරලා හරි තරහ වෙලා හරි මෝඩකම් කරලා හරි මෝරජි මොනවා කරලා හරි විද්‍යාව කියලා හරි මගේ පංචකාමුත්තින ඉඳ සසහගන්න මෙන්න පුතඥ ලෝකපත්‍යාගේ මානසිකා එනවා මේ පුතඥ ලෝකපත්‍යය හතර අපාගත වීම හේතු වෙන දස අපකලේ ප්‍රිය කරන මානසිකත්වයේ විරුද්ධයි ඔහුගේ ප්‍රිය කරන නිසා හතර අපාගත වීම දෙයම අවිද්‍යාවක් හේතු වෙනවා හතර අපාගත වෙන අවිද්‍යාවේ විරුද්ධයි නිරේත වේද විදේත තිරසන්නුනේ අතුර නිකායෙද
උපදින්න හේතු වෙන ඒකනේ හේතුකාරක වන්නා වූ කොටසට ඔහු බැඳිලා ඉන්නේ මෙන්න මේ නිසා මොකද කරන්නේ අවිද්‍යයෙන් අසාධාරණින් ඒවා කාරයි කියලා නිගමනය කරගත්ත දෘෂ්ටියට කියනවා මිත්‍යා දෘෂ්ටිය නැත්නම් අවිද්‍යාව මෙන්න මේ කියන අවිද්‍යාව නිසා ඔහු බහැගත නිගමනය මොකක්ද මේ පංචකාමිය හරි කාරයි මොන අවදක් මොන අසාධාරණයක් කරලා හරි මගේ ආස්වාද භුක්තිය මම ලබා ගන්න මෙන්න මේකට බහැගත්තහම යාර මේ ලෝකේ වටිනවා කියලා පේනවා යමක් වටිනවා කියලා නිගමනය කළේ කුමක් ප්‍රදාන කරගෙන පංචකාම ආස්වාදිය ප්‍රදාන කරගෙන පංචකාම ආස්වාදිය ප්‍රදාන කරගෙන යම්කිසි මානසිකත්වයක් ගොඩ නැගුණා නව විදිහට ඔහු හිතෙන් කයෙන් වචනෙන් සිද්ධ කරන්නේ මොනවද දස අකුසල් කියන ක්‍රියාකලාපය මෙන්න හතර අපාගත වෙන අවිද්‍යාවෙන් හතර අපාගත වෙන සංඛාර ගොඩ නැගෙන මින් හතර අපා ධර්ම දෙක හොයාගන්නවා. ඉතින් කයෙන් වචනෙන් ඊට අනුකූල දේවල් කරන පුද්ගලයාට දූෂ්‍ය මානසිකත්වයක් ගොඩ නැගිලා. පංචකාමී මුල් කරගෙන ඕන දූෂණයක් කරන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගත්තා. ඒ බඳු දූෂණය කරන්න ආව වැඩවලට දස අකුසලිය සඳහා යොමු වුණ වැඩවලට බලාපොරොත්තු ඇත්තේ බවට පත් වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුවක් ඇති වෙනවම කියනවා සංඛාර පත්‍ය විඥානං කියලා අවිද්‍යාපත්තේ තිරිසං අවිද්‍යාවෙන් තිරිසං සංඛාර වැළුවා තිරිසං සංඛාරයෙන් තිරිසං විඥානෙ පහළ කරා දැන් මේ තිරිසං විඥානෙට හැමිලෙම බැහැගන්න ඔය දස අකුසලේ සම්බන්ධ වුණු හිතවිලි ක්‍රියාවදන් වල ගෝචරින යම් තාත් දේයද අරමුණු වෙන්නේ ඕවා තමයි බැහැගන්නේ මෙන්න මේකට කියන තිරිසං විඥානෙට තිරිසං නාම රූප බැහැගන්න මෙන්න හතර අපාගත නාම රූපයන් බැහැගන්නවා හතර අපාගතේ විඥානෝ ඔහුගේ ඇසකන දිවනාසයේ ශරීරයේ මන සතර අපාගතන වැඩපිළිවෙළෙන්ම ආයතන බවට පත් වෙලා සතර අපාගත සලායතන උඩ පහළ වෙනවා. ඔහු මේ සතර අපාගතන වැඩපිළිවෙළ පංචකාමී මත් වෙලා ඒකේ කිසිම අවිද්‍යාවක් අසාධාරණයක් නැහැ කියන දෘෂ්ටිය. ඒ වැඩපිළිවෙළ ස්පර්ශ කරනවා. අනේ සතර අපාගත ස්පර්ශ ලැබෙන හැටි. එයින් ලැබෙන හැම ආස්වාදයක් ඇද්ද? ඒ අසාධාරණ ආස්වාදයේ භුක්ති විඳිනවා. අන්න වේදනාපත්‍ය සංහා කියන සිද්ධාන්තයෙන් සතර අපා සංහා හට ගන්නවා. සංහාපත්‍ය උපාදානං කියලා. මේ සතර අපා ගැන වැඩ පිළිබඳව බැඳෙනවා. බැඳුණු මානසිකත්වයක් හට ගන්නවා. මෙන්න සතර අපා ගැන උපාදාන හට ගන්නවා. අන්නේ සතර අපා ගැන උපාදානයන් නිසා ඔහුගේ ස්වභාවය සතර අපායේද හිමිණු යමෙක් ඇද්ද? ඔහුගේ ස්වභාවය හා සම වේ. මෙන්න උපාදාන පත්‍ය භව කියන සිද්ධාන්තයෙන් සතර අපා භවත මනස පත් කරගන්න හැටි. මෙන්න මෙතෙන්ට එනකොට ඉමස්මින් සති ඉදං හෝති කියන මේ ධර්මය ආයත අනු. මේ ඇති කලී මේ වේ කියන එකට ආවා. එන්න භවයේ තිරකන් සතර අපා ගත වීමට හේතුකාරක භව ස්වභාවය ගොඩනගා ගන්න. ඉමස උපාදා ඉදං උපාදින දෙවෙනි අවස්ථාව ක්‍රියාත්මක වුණා. අන්න ඔහු ওই භවයෙන් ඉඳලා මැරුණාම මරණාසන්න මොහොතදී පුනර්භවය කියලා යලි ගොඩ නැගෙනවා භවයක්. ඉතියා තිබුණු භවට අනුකූල භවයක් ගොඩ නැගෙනවා. භවයෙන් ගොඩ නැගෙන භවයට කියන පුනර්භවය. ඒ මරණාසන්න මොහොතදී සතර අපායට යන තැනට යන්න. ඒකට අවශ්‍ය පසුතලය හදලා ඊළඟ පරිත්‍යාගමපාය චක්‍රය. අන්න අවිද්‍යාපත්‍යය ඉතන තිබිච්ච නිසා ඒක අරගත්තේ නැති නිසා ඔහු එදේ කුරුපුරු කරගත්ත දේම මුල් කරගෙන ඒ මනසේ ගති ලක්ෂණ. ඔහු දැඩිව අල්ලාගෙන හිටමු දැඩිව බැඳිලා හිටපු. ඒ දූෂ්‍ය මානසිකත්වයට ගොඩ නගන්න හේතු වෙච්ච යම් පිටි අරමුණු මාලාවක් ඇති. හිතපු කියපු කරපු වැඩ පිළිලක් ඇති. අන්නේපත් වැඩ පිළිලකට උ හේතුකාරකෙක් වෙනවා. ඒක උරු පේන්න පටන් ගන්නවා මෙවි මෙවි පේනවා. ඒ කියන්නේ මෙලෝ කරගත කර්මයේ මෙලෝ විපාකයක් ආවා. අම්මා විපාකවත් තන්ති කියලා කර්මයේ විපාකයක් ඇති කළ දුන්නා. විපාක ආවර්තනය කළා. දැන් විපාකයක් මතු කරලා දුන්නා. මෙන්න මේකට කියනවා කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් කියන්නේ මේ තුන එකක් මරණාසන්න මොහොතේ මතු වුණා කියලා. මෙන්න මතු වුණහම අවිද්‍යාව දුරු කළ නොහිතිය නිසා ඒ දුෂ්ට වැඩ පිළිවෙල ප්‍රියමනාපතිය බාරගත නිසා ආපු අරමුණෙහි උ එල්බ ගන්නවා. ඒකෙන් ඉවත් වෙන්න බෑ. අන්නේ අරගත එල්බගත අරමුණ තුලින් ඔව් නව සංකාරයක් ගොඩනගන අවුරුදු 15කට ඉස්සෙල්ලා 20කට 30කට ඉස්සෙල්ලා මහා අසාධාරණයක් හොරකමක් මංකොල්ලයක් ඇවන කෙනෙක් මැරුවා නම් මහා අපරාධයක් කළා නම් ඔහු ඒක ප්‍රිය කරනවා මිසක් අප්‍රිය කරන්නේ නැහැ. මම ජයගත්තා. ගහන් ගාවා දුන්නා එතන වැටේ. මටයි ජයගත්තු. ඌ මලා. ආස්වාද වශයෙන් හිත හිතා ඉන්නවා මිසක් කරපු අපරාධයක් කියලා හිතෙන්නේ. එහෙමවත් නෙමෙයි හිතෙන්නේ. මටයි ජයගත්තු. ඌ හිතාගත්තේ මම මර ගහන්නේ. දුන්නා ඌට ඉති ඉතින්. හරි උද්දාමෙන් ඌ කිය කියත් ඉන්නේ. මේක අවුරුදු 15කට 20කට 30කට 20ලා සිද්ධ වුණා. මරණාසන්න මොහොතේ. එදා වෙච්ච සිද්ධියේ අලුතෙන්ම එදා වුණ හැටියට කර්ම කර්ම නිමිති ගති නිමිති වලින් කර්ම වේගිය මතු කරලා දෙනවා. දැන් මිනිහා මිනිහ පණ ආදී. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි වාගෙද නැරිලා. පණ ආදී වෙලාව. තාටකොලක් දැනින්නේ. හැබැයි මනස හොඳට අවදි. මනසේ මැරෙන්නේ අන්තිම. ඇතකන දිවනාසී ශාරීරික අක්‍රිය වුණහම මනසට ක්‍රියාත්මක වෙන්න මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන්න හය ආකාරයකට විහිදිලා ගිය අරමුණු. දැන් එක දෙන්න එකතු වෙන්න මාරක් හැදිය. ඇස මුල් කරගෙන අරමුණු ගන්නෙත් නෑ, කන මුල් කරගෙන ගන්නෙත් නෑ, නාසය මුල් කරගෙන ගන්නෙත් නෑ, දිව මුල් කරගෙන ගන්නෙත් නෑ, කය මුල් කරගෙන ගන්නෙත් නෑ, ඒවා මැරිලා. තව මනසේ මැරිලා නෑ. අන්න මනසට ධර්මයෝ ඝට්ටණය කියලා දෙනවා. අන්න ධර්මතාවය වෙන හැටි. මොන ධර්මතාවයද? යම් පාප ධර්මතාවයක් ඉතලා කළා නම් ඒකේ බැඳිලා හැදිලා හිටියනම් උපාදාන කරගෙන. අන්න ඒක මතු කරලා ඇවිදින්න. එදා වෙච්ච සිද්ධිය අද වෙනවා පේනවා. දැන් මොකටද මැරෙන්නේ? මම අල්ලාගත් ඉඳම කණ්ඩායම් ආවේ. බලහත්කාරයෙන් කණ්ඩායම්. ගහේ පොල් කැඩුවා. ඒක ලොකු කමද? ගත්තා පොල්ලක් ගැහුවා. ඔරන් ගියක් නෑ වගේ කණ්ඩායමයි දුන්නේ පාට. අවාවන තවත් මරනවා තාම. 10 දිනකම් 10ව මරන. දැන් මෙහෙම හිතක් තියාගෙන ඉිටු මේ කාට. දැන් මරණාසන්න මොහොතේ ඇසයි කනයි විවනාසයයි දැන් 50 දිනලයි මැරිලා. මනහර හීනිය අපේ. මේ හීනිය මහා බරපතල හීනිය. අර එදා තිබිච්ච පොල්වත් එහෙම මැරිලා. අරු වෙනවා පොල් කරන්නේ උඹ අපේ පීයක් එහෙම අතේ තියාගෙන. එදා අපු හැදියේ. දැන් ඔය අගත වෙනවා. අන් පුනර්භවයේදී හේතු වෙන පුනර් සංකාරී ගොඩගෙන අලුත් ක්‍රම දෙවෙනි පරිත්‍යාගෝපාය චක්‍රී ක්‍රියාත්මක වෙන හැටි. ගමන්ද පේන්නේ තමා නාසිය කියලා ඉන්නවා කියලා පනා දිනවා කියන්නේ නෙමෙයි. එදා හිටපු ආකාරය. එදා පර්ණෝ කියනනම් එහෙම ඒ වගේම පේනවා. ඌට එදා පොල්ලක් අරන් ගැහුවා නම් එහෙම අර මෙහෙම මරන්න. ඒ පොල්ලත් එහෙමම පේනවා තියනවා. දැන් මොකද කරන්නේ? දෙන්නම් අද පාර. මරණාසන්න මොහොත ඔන්න වෙන්නේ කැතියි නේ වෙලාව මොකද කරන්නේ? මනෝ මේකයෙන් අහකර වැස්ස ගත්තා පොල්න දුන්න අදිර අරදිය. අදත් නැරුවා. යනකොට මොකද වෙන්නේ? ජීවිතේ ඉන්ද්‍රිය මෙතන හිටිනා. හස් ගාල පණ කිව්වා. කය මලා, මිනිහා මලා. මනෝ මේ කය මලේ නේ. ඒක ගියා අරුත ගහන්න පොල්ලක් අර. හැබැයි විපාක ඡන්දය එන්නේ මතු විලා. දැන් උතන මොකද්ද සිද්ධ වුනේ? සංඛාරියේ නැගුණ පාප සංඛාරය. ඉතින් කයින් වචනේ කරන වැඩි පිළි හිතට ආවා. විඥානේ පහළ වුණා. සෞද්‍ර විඥානේ. ගහන්න ඕන මරන්න ඕන. කිංසසහගත විඥානේ. අර දැක්ක දර්ශනීයම නාම රූප වශයෙන් මනෝමය බැහැ බැහැගත නාම රූපත්‍යාස නාම රූප විඥානපත්‍යා නාම රූප. සිද්ධාන්තයේ සිද්ධ වුනේ. ඒක ආයතන කරගත්ත අසකන දිවනාසී ශරීරයේ මනෝවේකයෙන් ආයතන කරන්නේ නාම රූපච්ඡා සලායතන කියන එක ආයතන කරගත්ත. දැන් උන් ඒ ස්පර්ශය ලබාගෙන එදාගත් ආස්වාද වින්දනයේ ගහලා හරි මරලා හරි මගේ කෙනෙක් ගන්නවා කියන අදහස. ඒකම උපාදානය කරගෙන ඒ බවටපත් වෙලා ඉදා සිවිච්ච බව වාගේ යලින් බවක් ලැබුවා. ඉදා ගෞරූප 10කට 15කට 20කට ඉස්සෙල්ලා ගහන වෙලාවේදී යම් බවක වූ හිටියද? කෞද්‍ර බවක ඒ හිටියද? මරණාසන්න මොහොතේ නැවතත් ඒ බඳු බවක් හටගත්තා විතරයි. ඔන්න කියන පුනර්භවය හටගත්තා. ඉදා හටගත්තේ බවේ අද හටගත්තා පුනර්භවය. අන්න ඊමාස උපාදා. ඉදං උපාජ්ජති. ඊමාසී සති ඉදං හෝති කියන චෝති කාල කරපු වැඩ පිළිවෙල තමයි මුල් පරිච්ඡ සම්පාදයේ සිද්ධ වෙන්නේ. මන්නාසන්න මොහොතේ ක්‍රියාත්මක වුණා ඊමාස උපාදා ඉදං උපාජ්ජති. මුලදී උපද්දවපු නිසා අනුකූල කොපියක් ඉපදුනා. ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් ජාතිය වහලලා උප්පත්ති ජාතියට ආවා. අන්න උප්පත්ති භව නිසා උප්පත්ති ජාතියට එහෙම කියන ඊමාස උපාදා ඉදං උපාජ්ජති. කර්ම භව නිසා කර්ම ජාතිය වහල කිරීම කියන ඊමාස්මී සති ඉදං හෝති. මේ පරිච්ඡ සම්පාද චක්‍රය නැහැ. මෙන්න මෙතෙන් ගිහින් ගහන්න ගියට පස්සේ එයා ඉන්නේ දැන් මොන ලෝකෙද? අමනුෂ්‍ය ලෝකෙ. හැබැයි කරලා තියෙන තමන් නිගමනයේ කාට මහා අසාධාරණයක් නම් කරලා තියෙන්නේ, අපරාධයක් නම් කරලා තියෙන්නේ. උන්ට කවදාවත් ඔහු ජය ගන්න ඉතන බෑ. කර්ම ලෝකේ ජය ගන්න පින්නවත විපාක ලෝකේ පරාජය වෙනවා. ගහන්න ගිය ගාම මොකද කරන්නේ? කැකේ මතුවෙලා එතෙන් දිම වෙනවා. වඩ කරගත්තා තව උන් ටිකක් ඌට තැල්ලු. ඉදාට එන්නේ ඌට මැරෙන්න. අද කර්ම හත්යෙන් හටගත්ත කය මරණා ගුටි කනවා පේනවා, වැටෙනවා පේනවා, කෑලි කැල්ල වැටෙනවා පේනවා. ආයි බලන ආයි මැවි. සෞදර ගතිය අත්හැරෙන්නේ නැහැ. ආයි බලන කය හැදිලා තියෙනවා. ගත්ත පොල් එකෙක් පස්සේ පෑන්නේ. ඌට ගහන හදන පිටියු පිටිපසෙන් ආවත් අවේ උන් හතර පස්සේ නේ. ගැව් ආය අලු ගත කුඩුවේ. ඌ එතන දෙවෙනි වරු. ආයි බලන කර්ම හත්යෙන් කයි දිනුනා වගේ හැදිලා. පරිවිද බැලුවා තව එකෙක් වෙන ඌ පස්සේ අපල්ලා ආරම් පයි. මූඩ කවදා දහ ගන්න වෙන ඌට ගුටි කන්න වෙනවා. අර කරපු පාප කර්මයේ අවුරුදු ගාන කෝටි ගානක් හරි යනවා. ලක්ෂ ගානක් යනවා. ඔය චක්‍රයේ ප්‍රාත්මක වී දුක් විඳිනවා කෙලවරක් නැතුව ඔය අස්හාද්දවතුයි. මෙන්න අධ්‍යායකින් අධ්‍යායකට ගිහිල්ලා ඊළඟ පුනර්භවයේ යක්ෂයෙක් වෙන හැටි. යක්ෂයෙක් වෙලා දුක් විඳිනවා. මෙන්න මේකයි මේ යන ක්‍රමය. ඉන් ධම්මානු පස්සේ දකින්න ඕනේ ඔන්න ඕකේ. මෙන්න යක්ෂ ධර්මය. මෙන්න යක්ෂ ධර්මය අනුගමනය කළොත් පටිච්චසමුප්පන්න යක්ෂාද්දවට යන ධර්මය. ඕන් ධර්මයේ ධම්මානුපස්සී. ඔන්න යක්ෂ ධර්මයේ තුල ධර්මයට අනුව අනුපස්සනා කළා. පුළුවන්කම හැකියාව තිබුණා. තමගේ සල්ලි ඔක්කොම හංගගෙන. නැති බැරි ගම් කිය කියා. අනාථය වෙලා. අනුගේ අනුකම්පාවට අපරිකමින් ගෝචර වෙන හැටිද පෙන්නලා. අනේ පව් මේ මනුස්සයන් නැති එකනේ. ඌට දෙන්න ඕවා තමයි. බල්ලන් උලාගේ තියෙන සල්ලි අනිකට වැඩි දියි. එහෙනම් අනේ මං කැඳ නැහැ ඊයේ කෑවේ නැහැ. හාලක් ටිකක් තියලා යන්තම් කැලරි අහදාන ඊයේ බිව බඩිකිනේ මේ නික බොරුවට බලක් ඉන්න කරලා බෙන්න. පව් අනේ මෙතන දෙව මොනවා. එතෙන් දුන්නේ එක තරංගෙලා තියාගන්න. අනිත් දෙල්ලත් ඔහොම යනවා. අනුන්ට අතහොලා ජීවත් වෙන්නේ මෙන්න මේ සංකාරයේ ප්‍රේත සංකාරය. ඔන්න ප්‍රේත ධර්මයේ කොට නැගිලා හැටි. මේ ඔය જાතියව කර කර අනුන්ගේ කකා ජීවත් වුණා. අනුන්ට අතහොලා ජීවත් වුණා. මේක මහා අපරාධය. මෙන්න මේ කටයුතු කරන දූෂ්‍ය මානසිකත්වය. ජීවත් වෙන පුද්ගලයා මරණාසන්න මොහොතක් වෙනකොට ඔහුට ওই જાතියක් මත වෙලායි. අනාදීනට අසය ගණයි දිවනාසය ශරීරයයි මැරෙනවා. මනස ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා පේනවා. මගේ සල්ලි පොතනියේ මෙතන. ඕක හංගන්න ඕනේ ඉතින්. එයාට නැහිලා පේනවා එකෙක් එනවා. නැති බැරිකම් කිව්වහම කියා හරි ගන්න පුළුවන්. අර ඉන්නේ. යකෝ මෙහෙට එන්න ඇවිල්ලා ආපහු යන්න යන්න. කර්ම ශක්තිය නැහිලා පේනවා එහෙම එක. හැබැයි ඉක්මන් කළා යන්න ඔය මිනිහා බලන්න ගියන්ද. මේ බලා දිනවා ඒක යර වෙන්නේ. පොඩක් දුවගින් දුවගින් මාත්‍ය මාත්‍ය පොඩක් ඉන්නකො. හරි වැඩේ බලන්නකො. මිනිහා දුවලා. මම මේකයි දිව්වා මෙතන පණ ගියා. බලන්න මෙතන මැරුණා. අපි දන්නේ ඉතල. මොකද හිද්ද මැරුණා කිව්වා. මනෝමයකයෙන් පන්නන අර මනුස්සයා පස්සේ නැති බැරි කම් කියන්නේ. කියලා ඉල්ලා ගන්න. හැබැයි කරපු අසාධාරණ ධර්මතාවයේ විපාකයෙන් දෙන අමුතු ප්‍රමේයක. නෑ කියලා පස්සේ හැරලා බලනකොට මේ පැත්තේ ගෙට ගිනි අරගෙන. නැයි නම අපොච්චිය මගේ හල්ලි ඔක්කොම පිටිනවා දැන් ගියද නැතු හල්ලි නැහැ කිවි අර ඉලා කර බුරු දැන් ඉදිහැ તો අපෙන් ඉල්ලන්න ආයෙත් උත් නැහැ කිවි අල්ලගෙන කලනවා ඉතින් ඒ යාදී ලෝකයක් එහෙ එකතු වෙන මොකද දඬුවම් දෙන කට්ටියත් ඕකේ ඉන්නවා හැබැයි ඔහොම කපටින්ද අහුනොත් නම් හොඳ පාදමක් උගන්න තව කට්ටියක් ඒ මානසික ඉන්නේ උන් දිහින් උපදින ඕකේ දඬුවම් දෙන උන් උන්ට තමයි ඊට පස්සේ කොටුවේ අරගෙන තියා ඒකට කොටුවේලා අරුන්ගේ නඩුවන් වලට භුක්ති වෙන ඉඳා අවුරුදු ලක්ෂ කෝටි ගණනක් හරි ගියොත් එදා කරු වරුවට කාපු ඒවා තෝ වරුවට කෑවා නේද මෙහටවත් තෝ මෙහෙම නේ කෑ සාදී අකු සාදී අකු නැවි නැවි එන උඩම කවවල හොවා නෙමෙයි තොර පොවන් තෝ තේබුවානේ දහවත්ින් නැති බයිකන් කියලා තෝ වරුවන්නේ කොලේ ඔබිට දඬුවම් දෙන්න තමයි බලා හිටියේ. ඒ වගේ කියන එක. බීජේ මේ ගිනිවතු. ඕන එක උණුවතු. බඩවැල් කැන් බීජේ වැටෙනවා. මරාල දිලා කෑ ගහනවා. කර්ම ශක්තිය නොවිත් ශරීරයේ ආයි දිනනවා වගේ හැදෙනවා. ওই ප්‍රේත ලෝකයක හැදී. එදා කාපු ආපහු ගෙවන්නේ. අලු ලක්ෂ කෝටි ගණන් ගියත් ඔය කර්ම ඉවරේකන් ওই ලෝකෙ කොහොම යනවා. දෙයසින් බැලුව කෙනෙකුට පේනවා. අන්නේ මේ ලෝකයේ ඇතුළේ තවත් ප්‍රේත ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙ මෙන්න මෙහිම කට්ටිය දඬුවම් දෙන්න ගිහින් ඉන්නේ. දඬුවම් ලබන්න ගිය වෙලා තියෙනවා මෙන්න මේ අසාධාරණේ කරපු. මහා මරලතෝ වෙලින් දෙන ලෝකයක් එහෙම හැදිලා තියෙනවා මේක ප්‍රේත ලෝකයක්. අන්න ඒකට කිය හැකියි. මෙලෝදි කර්ම භවසහ භව ඇති කරගත්තා. ඒ જાතිය වැඩ කළා. මරණාසන්න මොහොතේදී උප්පත්ති භව උප්පත්ති જાතිය විහි කළා. ප්‍රේත භවර ගිහින් දැම්මා. ප්‍රේත જાතිය බහල කළා. ඒකේ නුරු විපාකේ ඔය කමෙන් අවුරු කල්ප කෝටි ගණක් හරි ගෙවන්න ඕන ලක්ෂ කෝටි ගණක් හරි ගෙවන්න ඕනේ අර කර්මයේ ගෙවෙන මේකට යන හැටි ඉරිසං වැඩ කළා ඉරිසං වැඩ කර කර ජීවත් වෙන මොනවාද කරපු ඉරිසං වැඩ බළු වැඩ කරනවා මොකද කරන්න බළු වැඩ මට අහවල් එක මේ විදිහට ඉතල හිටියේ මගේ වළංගෝද හොද ඔක හිටි. දැන් උර රට ගිහිලා ඉඳලා ගියක් හදාගෙන. ඩොක්කා වෙලා. දැන් මෙයාගේ දෘෂ්ටියමයි මෙයාට මේ පෙන්වන්නේ. අනේ මේ මිනිහා කතා නොකර යන්නේ මේ කල්පනා කියන්න පුළුවන්. නෝ දැන් මෙයා නිගමනය කරන්නේ. ලොක්කා වෙලා දැන් ලොකු මිනිහා වෙලා දැන් අපි පේන්නේ. නිගමනයේදී අපි වර. අන්තිර බලා හොඳ වැඩක් කරන්නකො. එදා හිරිම තත්තර ආයෙදලා දමන්නේ. ලොක්කාන් ඉවර වෙන්නේ. දැන් ඔක විහිලයි වෙනවා නම් අවශ්‍ය එක වැඩ කරලා දැලුයි නාන්නේ යන්න. සුද්ධ වෙන්නේ ඉන්නේ හදන්න. හොඳ වැඩක් කරන්නකො. හරියට ඉතින් විනාඩි 10කට පිටිර ගිහිල්ලා යන අලිපාරේ පැහැරුවා පහලා ගිහින් එන්නවා. දැන් පැත්තෙලා බලා ඉන්නවා ඉන හැම වෙලේ මොඩේක පැහැගෙන. එක නාන්නේ යනකොට පැහැගෙන නාලා එනකොට පැහැගෙන. දැන් මේ හිංගියද? මේ බලුවද? අන්න බලු වැඩක් කළා. ඔහු එකෙන් ප්‍රියමනාපෙ කිල්ලුවා. හැබැයි මහා සාධාරණයක් කළේ. ඉතින් යුක්තියේ සාධාරණයට අයිති නැති. ඕවගේ බලු වැඩ කරගෙන ජීවත් වෙන එක කිව්වේ. අපි ඔය කරපු වැඩක්ම. අන්න ඔහු මෙලෝදීම බලු කර්ම නිසා. බලු කර්මයක් කොහොම සිද්ධ කරගෙන ගිහිල්ලා. බලු අවිද්‍යාව නිසාම ඒක හොදයි කියලා කිව්වා. නරකයි කියලා දැක්කේ නැති අවිද්‍යාව නිසා. මොන අවිද්‍යාව නිසාද බලු අවිද්‍යාව නිසා. අවිද්‍යාව ප්‍රභේද සහිතයි. දැන් ඔහු කරපු වැඩේ මොකද්ද? අර භාරි භාරුවේක බලු සංඛාරය හිතෙන් කයෙන් වදිනේ හිතලා කියලා කරලා වැඩි. අවිද්‍යා පත්‍ය සංඛාර. දැන් ඔහුගේ විඥානේ පරාජිත නැහැ. ඔහු හරි ජයග්‍රහණය කළා වගේ ඉන්නේ. භාරි භාර නැවිදින්න. අනිකට පැගෙන එක බලා ඉන්න උඩ පැනලා. දැන් බලු විඥානේ බලු නාම රූප වැහැගෙන තියෙන්නේ. ඒවමයි උනේ සතුට. ඔහුගේ අසකන දිවනාසය ශරීරය යොමු වෙලා තියෙන්නේ. අර බලු වැඩ පිළිේද බලු සලායට. ඔහු දැන් මේ බලු ස්පර්ශය ලබන්න බලා ඉන්නේ මේක අරූපය කියලා. ඒකේ දුවනක හරි සන්තෝෂයි මිනිහට මොකද බලු ස්පර්ශයයි බලු වේදනා හරි ප්‍රියයි ඔහු. ඔහු එතනම ඒ වගේ වැඩමයි කරන්නේ බලු ගන්නවා. ඒක බැඳිලා ඉන්න බලු උපාදානේ මෙලොව බලු භවේ මිනිස් බල්ලා වෙලා ඉන්නේ. හැබැයි මිනිහයි තා ඉන්නේ මහේසාගේ පුද්ගලයා නේ. අවිද්‍යාව නිසා තමයි තරම පේන්නේ. ඒ බලු වැඩක් බව බලු ගති රැකෙන්නේ බව තමන්ට පේන්නේ. තමගේ බල්ලෙක් කියලා මිනිස් බල්ලෙක් කියලා පේන්නේ. ඔය මිනිහයා නැරෙන්නේ මොහොතක් උනු. ওই જાතියෙම එකක් මෙවිලා ඉන්නේ. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි ඉස්සෙල්ලා මල මනස ඇහැරලා මනසට හීනෙ පේන පටන් ගන්නවා. දැන් මනසට මේ පේන හීනෙ මොකද්ද? අර අල්ලපු ගෙදර මිනිහාගේ වත්තක් පේනවා. ඒ මිනිහා ගියේ හදන හැටිත් පේනවා. මිනිහාගේ පලි ගන්න මිනිහට දේජ කරවන්න වැඩක් කරන්න ඕන එකක් මිනිහට දිනනවා. ආ අද තරුණ ආන්ලි යන්නයි ලැහැත්ති. මනස හීනෙ අපේනවා මේ පණ අදිනවා. අහහක් ගාන කටින් හුස්සලා අන්තිම මොහොත යන්න ඕන මෙන්න මේ. මිනිහාගේ මනස හොදට ක්‍රියාත්මකයි. අරුණ ආන්ලි යන්න ඉතෙල්ලා. පහළලා එන්න යන්න ඕන. හොරීම යනවා කියන්නේ මෙතන බැස්සා මොකද්ද? මෙතන ජීවිතේ ඉඳි හිඳුනා හොස් ගාලා පණ ගියා මෙතන මෙතන ගා. අරු හොරේම බහලා යනවා. යන්නේ කොහේ? අර මිනිහා පාරේ යන්නේ ඉතෙල්ලා. අර එදා වගේ පාරේ පහළලා ඉන්නේ. හැබැයි එදා කරපු එක අද කරන්න හම්බෙන්නේ නැහැ. එක්තරා කොටසක් ඉන්නවා. ওই જાති ඒවා කරපු එක මට අහුණා නම් මම කගේ හතර හඳි කඩනවා. ඒ જાතියේ දෘෂ්ටියේ මරිච්චයි තවත් ඉන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙ ඉන්නවා. ඔහොම වුන් අහුවේ. ඒ ලෝකෙ ඉන්නේ දළුවන් දෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙන්න මේ විදිහේ බලා ඉන්නකොට අරු හොරේ මඩ විතර බලලා හිටන් අර මනෝමය ගන්ධබ්බයම යන්නේ. අර බළු වැල කරමු. ගා යන්නේ හැටි. හැබැයි මිනිස් ගන්ධබ්බය තමයි මිනිස් බව ඇරුණා නම් එහෙම දෙන්නේ. ගතියේ රුව අරගෙන මෙතන ඉපා ඉන්නේ. ඇඟෙන් අහයට පැන්නේ බල්ලේ. රුව බළු රුව වුණා. මේ විදිහට අතුරු දහන් වුණා. දැන් වෙන්නේ යන්නේ කවුද? පහරන් යන්නේ කවුද? බල්ලා වෙලා බල්ලා තමයි පහරන් දෙය. ගන්ධබ්බ ලෝකෙන්නේ තව එකෙන් මොකද කරන්නේ? ආන් අරක ඇවිදලා ඉන්නවා. අනාථ වෙලා හොඳ හොඳ වෙලා වහුනේ. උගේ ලෝකෙම කොල්ලක් අරගත්තා. කොන්ද කැරින්න සල්නවා කිහි. તો රිනාදි තවත් මෙතන. ඌටත් අරින්න බෑ ඒක. ආයි කරුම් හත්තේ මේ මරාල දීලා කෑ ගහලා තියෙන පැනලා දුවනවා බලනකොට. අතපය කැඩිච්ච එක කැඩනවත් දැක්ක ඔක්කොම තේනවා දැක්ක වල්ලුටයි තිබුණවා. ආයි පැනලා දුවනවා. ඌරු දෙරින් හම්බෙන්නේ. ඕ කයින පන්නේ කියලා. ආර්මණිමිති ගතිනිමිති කියන්නේ ගතිනිමිතර එනකොට ඒ ගතියට අනුකූලව නිර්මාණ වෙච්ච දෙයක් එනවා. ආර්මණිමිත කියන්නේ කරමු කර්මයක් කර්මය කරපු ආකාරයෙන්. දැන් ආර්මණිමිත තමයි අර ඉස්සෙල්ලා කරපු අර පාරේ පාරනවා දැක්ක ක්‍රමේ. ඒක එහෙමම කරන්නයි ආර්මණිමිත. ගතිනිමිත කියන්නේ ගතියක් ඉස්සෙල්ලා පහළ වෙනවා. ගතිය පහළ ගන්නවා එවැනි තීරණයක්. ඒකේ ගහලා පැනලා දිරුවා. දැන් මේ මැරෙන්නේ ඉස්සෙල්ලා වෙච්ච එක. දැන් හරි සෞත්‍ර හිතක් ආවා. දැන් දූෂ්‍ය ගතියේ සෞත්‍ර ගතිය මිනිහට පහළ වෙනවා. ගතිය එකක් නිර්මාණය කරා. ගහනවා කරත් මං අතරින්නේ නෑ ඔය. හැකලා ඉඳලා මම යනවා. ඔව් අදිටම අතරින්නේ. යනවා ඊපස්සේ. අනේ ගතිය නිමිත්ත පහළ වෙනවා. ඒ ගතිය නිමිත්ත ඔබ යනවා. කර්මේ නිවිද කරගෙන යනවා අර විදියට. කරමු කර්මයක් කළා වගේ වෙනවා කර්මයක්. ওই තුන් ආකාරය තමයි යන්නේ. මෙන්න මෙහෙම ගිහිලා තමයි අන්තිමට අර කියන જાතියේ ලෝකෙට උපත්යේ යන්නේ. ඉතින් මෙන්න මෙහෙම අපි ඒ උපාදානීයට එනකන් ආවා නාම ධර්ම. නැඹුරු ආපු හැටි. ඒකට ඇවිදිනා මොකද කරන්නේ? උපාදානපත්ත්‍ය භවෝ කියලා උප්පත්ති භවට ක්‍රියාත්මක ශක්තිය නිර්මාණය වුණා. භවපත්ත්‍ය જાති කියලා හතර මහා භූතයන්ගේ જાති වලට උරුමකාරී වුණා. જાති જાතියට සම්බන්ධයක් වුණා. අන රූප ධර්ම. ඔන්න ওই විදිහ බල්ලෙක් වෙන්නේ නාමයි බල්ලෙක් වෙන්නේ රූපයි. සකස් වෙන හැටි පරිච්ඡේදය කියලා බැලුවා. මෙන්න මේ නුවණට කියන නාම රූප පරිච්ඡේද ඥාන. හිත නාම කය රූප කිවර මේක තේරෙන්නේ නැහැ. ඔනේ නාම වලට නිකන් කොතෙන්ද එන්නේ? අවිජ්ජා සංසාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන. භව. ඔනේ නාම කොටස. භවපත්‍යා ජාති. ඔනේ රූප. මෙන්න බලු වෙන නාම කොටස. මෙන්න බල්ලා වෙන්නේ මෙන්න මේ නාමයේ ඇතුළු කොළු. මෙන්න නාමයතාවය. මෙන්න බල්ලා වෙන රූපේ හැදිච්ච හැටි. මෙන්න ඒකේ හරකට රූපේ. මෙන්න පරිච්ඡේද කළා. මෙන්න මේ නාම රූපේ පරිච්ඡේද කළා නම්. ওই විදිහට අපි ඔක්කොම දැනගත්තා නම් එකින් එකට තේරුම් ගත්තා නම්. මෙන්න තිරිසං වෙන හැටි, මෙන්න යක්ෂ වෙන හැටි, මෙන්න പ്രേත වෙන හැටි, මෙන්න අපාගත වෙන හැටි, මෙන්න මිනිසෙක් වෙන හැටි, මෙන්න දෙවියෙක් වෙන හැටි, මෙන්න ඒ එක්කෙනාගේ නාම රූප. ඒ ඔය ක්‍රමයේ නාම රූප දැනගෙන පරිච්ඡේද කළා වෙන් කරගත්තාට පස්සේ දැන් අපි දන්නවා අපාගත වෙන නාම රූප මේවයි. අපාගත වෙන පරිච්ඡේදෝපපාද ධර්ම හතරම මේකයි. අපාගත වීමේ ප්‍රතිඵලය මට ඕනේද ඉපාද? ඒක දුක. මට ඉපා. තීරණයව. අපාගතයෙන් රූපේ මට එපා නම් අපාගතයෙන් නාමයේ මොකක්ද? අපාගතවන්නා වූ අවිද්‍යාව අපාගතයෙන්ද හොඳයි කියලා වැරදි දේ පිළ හරි කියලා ගත අවිද්‍යාව. ඒක නිසා ගොඩනගමු හිතෙන් කයින් වශයෙන් ගොඩනගමු සංඛාර. ඒ දනගමු විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව. මෙන්න අපාගත જાතියේ නාම. ওই නාම දෙන්තකල් මොකද වෙන්නේ? අන්නාර ඉස්සර දින ආකාරයෙන්ම සකස් වෙලා එනවා. එකින් එකට විමස්ස උපාදා ඉදං උපජ්ජති. විමස්සී කති ඉදං හෝති විමස්ස උපාදා ඉදං උපජ්ජති. අපාගත වීමේ උප්පත්තිය ලබා දුන්නේ මොකේ කියන්නේ? විමස්ස උපාදා ඉදං උපජ්ජති කියන ක්‍රමය. මං ආසන්න මොකද පටිච්චසම උපාද ක්‍රියාවලියේ නාම ධර්ම පෙළ ක්‍රියාත්මක වෙලා ඒකෙන් ලබන රූපය අරගෙන සතර මහා භූතයන්ගේ සියු රූපයක් අරගෙන අපාගත වෙනවා උපන්න. මෙන්න නාම රූප අධිකයෙන් දැනගත්. ඒක උනේ කොහොමද? ඊට රාමුලක් තිබුණා. මේ මාස්සින් සති ඉඳන් හෝ. සතර පහ ගත වීමට හේතු වෙන්නා වූ යම් නාම රූපයක් ඇතුළු කරලා. ඊ ආකාරයෙන් භවයක් හදාගත කර්ම භවයක්. අන්නේකින් කර්ම જાතියක් ගොඩ නැගුවා. විමස්මින් සති ඉඳන් හෝටි කියලා ඔය කරගත නිසා තමයි ඒක ප්‍රති දෙවේ විපාකයේ වශයෙන් පුනර්භවයේ වශයෙන් විමස්ස උපාදා ඉඳන් උපජ්ජති කියලා අර සතර පහ කොටසකින් උපදී. මට සතර පහ ගත කොටස එපා නා. දැන් මම දන්නවා එක. මෙන්න සතර පහයි මෙන්න සතර පහයි උපත්තර හේතුව. නාම රූප පරිච්ඡේදය කරලා ඉවරයි. දැකලා ඉවරයි නෝනි. එහෙනම් ඒක යම් දෙයක නැද්ද? විමස්මින් අසති ඉඳන් නිරෝධති. විමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති යන්නේ බේත් නේද? මේ නැති කල්ලි මේ නොවේ. මේ නිරුද්ධ කල්ලි මේ නිරුද්ධ වේ. අන සැනසෙන බෑ. දැන් මට ඉපානන් ඒක. කුමක් ඇති කල්ලි කුමක් වෙනවද? කුමක් උපන් කල්ලි කුමක් උපදිනවද? පරිත්‍යාගපාදින් දැනගත්තා. හතර අපාගත වෙන ධර්ම ඇති කල්ලි. හතර අපාගත වෙන භවේ වුණා. ඇති කල්ලි වුණේ. හතර අපාගත වීමේ හේතු වෙන හේතු ධර්මයේ උපන් කල්ලි හතර පහකින් જાතියටපත් වුණා. මේ උපන් කල්ලි මේ උපදී. ප්‍රමේ දැනගත්තා නම් දැන් මට ඒක විපාන. අයිතන ගනේ මල්ලගම තියෙනවා. විමස්මින් අසති ඉදන් නොහොති. මේ නැති කල්ලි මේ නොවේ. හතර පහකටින් දහමක් යම් දෙනේ ක්‍රියාත්මක නොකලන. අවදාවත් හතර පහකටින් බවක් ගොන්නගන්නේ නැහැ. එහෙනම් විමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. ඒ භවයේ Nirodha nan punar bhavi Nirodhay punar jatiye niruddha nan satra bhavi nidaha thiyena kramaye otan thiye oka hattala mona yaachnya karala kaada kiwa hariyanne niyaaya dharmaye oka athi tane wenawa nathi dana ne oka niyaaya oka dana gattara passe ana paliccha samuppadiye pirin dahan deka kiyonna oka ona loka dharmaye dakka ona nirodha karana aari dharmaye dakka යමත් නිසා යම් જાතියක් දුකගෙන දෙනවා නම් මට ඒක එපා නම් ඒ જાතිය මතු කරපු හේතුව දැකලා ඒ හේතුවට ආසේ කරුණු මං කරණේවමයි ගල්කේක වේකකින් මයි යන්නේ හිතෙන් කයෙන් වචනෙන් ඒකේ නිදහස් වෙලා ගියා නම් ඒ දෘෂ්ටිය කෙලවර කරා නම් ආයි ඒ බඳු උප්පත්තියට හේතු නැහැ. එහෙනම් කිය හැකි හේකල නිර්යාත්යෙන් හේකල ප්‍රේතේවිසි ඇත්යෙන් හේකල සිරසන් නියුණියත්යෙන් හේකල අතුලනිකා ඇත්තේ නියතේම් සම්බෝධි පරායනේ සෝතාපන්න වේවි හිතම කැවිතින ප්‍රකාශ කරන්නේ අනෝ නැති අඬ පුතා මේ ටිකම අල්ලගන්නේ මං ධර්මයේ තුලින් දැක්කා කාගෙන්වත් අහන්න දෙයක් මට නෑ ධර්ම න්‍යාය මම දැක්කා හතර ආපවදින හේතු මට නෑ නෑ කියන්නේ මොකද මේ අසාධාරණ ලෝකයේ තිබෙන්නා වූ කිස් ලෝකයක් අල්ලන්න කරන මේ වැඩ පිළිවෙල නිසායි මේක උනේ මේ ලෝකේ අසාර බව මං ධර්මානුකූලව දැක්කා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විග්‍රහ කරලා බලනකොට මේ ලෝකේ අසාරයි කියලා මට වැටහුණා අසාර ලෝකයක මත් වෙන්න තියෙන මොන කාමීද එතර වටනා දේ මොකක්ද? පෙර මගේ මානස කාමයේ මත් වුණා. දැන් කාම ධර්මයට මගේ මනස මත් කරන්න බෑ විකෘති කරවන්න බෑ. කාමයේ ඇරලා නැති වුණාට කාමයේ මුසපත් වෙන ගතිය මට නෑ. ඒ මට මගේ මනස සුද්ධයි. එහෙනම් මං අතින් දුෂ්චර්යය සිද්ධ වෙන්නේ. අසාධාරණයක් සිද්ධ වෙන්නේ. දසාකුසලයකින් අපාගතයේ විදිහ හිතෙන දසාකුසලයක් මල් ළඟ සිද්ධ වෙන්නේ හේතු නැත්නම් මල් ළඟ අන්න ඉමස්කින් අසති ඉදන්න හෝ මෙලෝදියම මල් ළඟ සතර අපාගති ලක්ෂණේ නෑ. නැයිමත් නිරෝධය ඉදන් නිරුද්ධති. ඒ නිසා හටගත් උප්පති භවයේ නිරෝධ නම් හතර පහේ උප්පති જાතියක් මට නැති නිසා මම දන්නවා හතර පහේ උප්පතියක්වත් නැහැ. මෙන්න න්‍යාය ධර්මයේ දැකලා කියනවා මෙන්න මේ හේතුවයි මම කියන්නේ මට හතර පහේ උපතක් නැහැ කියලා. විද්‍යාව දැකලා කියන. ওই ටික නොකිය. අරයාගේ මෙයාගෙන් අහලා ඔයා සෝවාන් කිව්වම, ඔව් දැන් ඉති බයින් දෙපා හතර පහ උපදින්නේ. ඔහොම අනුන්ගේ දෘෂ්ටියකින් සෝවාන් වෙන්නේ බෑ. යථාභූත දේතුලින් හොනේ මගපල් ලබන්නේ. අරයාගේ මෙයාගෙන් අහගෙන නිගමනේෂන් එකක් නෙමෙයි. තමා සතු වුණාද නැද්ද කියන. තමා තුල නැගෙන්නාව ප්‍රඥාවේ ධර්ම න්‍යායයි. තමන් දකින්න ඕනේ ඔයිටි. ඒ දකින්න ධහමයි අහන්න ඕනේ දැනගන්න ඕනේ. අපි ওই ටික අහගෙන කියලා මේ නොයේ ක්‍රූදර හටපාලම් කරන්න ගියාද? අපිට ඕක තේරෙන්නේ නැහැ. අපිට මේ න්‍යාය ධර්මයේ තේරුම් ගන්න පටිච්චසමුප්පාද න්‍යාය ධර්මය. 44ක් ඥාන දර්ශන ඇති පටිච්චසමුප්පාදයේ යම් කෙනෙක් දකීද? ඔහුට ගුරුවරයෙක් ඕනේ නැහැ උසෝතාපන්න. එින් එහාටයි. ආර්ය මාර්ගයේ හොයාගෙන කාගෙනවත් වෙන පිළිසල්ලක් ඕනේ නැහැ. අනුන්ගේ ආධාරයක් ඕනේ නැහැ කියලා පෙන්නනවා. මේ පටිච්චසමුප්පාදයේ තුලින් දහම් දකින්න වැහිලා ගියේ දාපතන් මාර්ගඵල ලාභයෙන් හිස්සුන. ඊක දාසක් ඒ ධර්මය අහන්න පටන් ගත්තා. ওই ධර්මයේ පිළිබඳව පොදුවේ වැටහීමක් පුංචි ළමයින් දා තියෙනවා. මම පොඩි ළමයින්ටත් නිවන් අවබෝධ කරන්න පුළුවන් ඒ කාලේ. පටිච්චසමුප්පාදයේ දහම් මග වැහිලා ගියාට පස්සේ නිවන් දකින්න මග වැහිලා ගියා එක එකනා කියන්නේ වෙන් නිවන් තීරණය කරන්න පටන් ගත්තා. අපි දන්නේ නැහැ නිවන් දැකලාද කියලා. කවුද කිව්වේ? හාමුදුරුවෝ කිව්වා. කර්මස්ථාන ආචාර්යවරයා කිව්වා. මේ හරියන වැරද්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් දැකපු නිවන කරා තමන් ගමන් කරන්න. අත් දැකලා හිතන්න කිවෙන එක කරගන්න. දැකපු නිවන කරා යන්න. කාගෙන අතහලා යන එකක් නෙවෙයි. කොහොම සම්දිත්තික ගුණේ? පච්චත්තා වේදබෝ විඤ්ඤෝ ගුණේ කොහොම එහෙම කියන එක. හරියට කිව්වින් මම මෙහෙම කිව්වා කිව්වත් පිළිගත්තු. කොහොම තමන්ට ප්‍රත්‍යක්ෂයි. තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන්ම මොකෙන්නේ? මේ ධර්මයේ එක එකනා පිට පවර්ලා තීරණය කරන එකක් නෙමෙයි. න්‍යාය ධර්මයේ හොඳන මනාසියේ වටහා ගත්තහම තමන්ටම තෝරා ගන්න පුළුවන් මේ ධර්මය මෙන්න මේ පැත්තටයි. ධර්මයේ කියන්නේ ධර්මයේ තා. ලෝකේ පැවැත්ම යමකින් දරනවා. අන්නේ දරන වැඩ පිළිවෙලට කියන ධර්ම කියලා. තිරිසන් බව යමකින් දරනවාද? ඒවා තිරිසන් ධර්ම. මනුෂ්‍ය භාව යමක් නිසා දරනවාද? ඒවා මනුෂ්‍ය ධර්ම. දිව්‍ය භාව යමක් නිසා දරනවාද? ඒවා දේව ධර්ම. ධම්ම භාව යමක් නිසා දරනවාද? ඒවා බ්‍රහ්ම ධර්ම. සියලු භව නිරෝධ කිරීමෙන් ආර්ය භවටපත් වෙනවාද? ඒවා භව නිරෝධ කරන ආර්ය ධර්ම. ඔයගොල්ලෝ තෝරාගත්තහම එයා දන්නවා ලෝකයක් ලෝකයට හේතුවක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් ඒවත් චතුරාර්ය සත්‍ය. අපි දැනගත්තා. චතුරාර්ය සත්‍ය දැකීමෙන් නිවන් දකින්නවා කිව්වේ මම දන්නවා කියන්න පුළුවන් දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධානි ප්‍රතිපදා ඥාන ආයම තේවිත සම්මාදිට මම දන්නේ දුක. ওই જાතිය කිව්වට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඔවා පදවැල් විතරයි. ඔවා බලන් ඉන්න උද්දාමිලා ඉන්න. මේ හරි ගැඹුරු වේ පැති. දැන් මේ වගේ මේ තවත් ඒ වගේම භාවනාවක් ගැන කියන විස්තරයක් මේ වේදනානුපස්සනාව වඩමින් භාවනා කරන විට දැන් මේකෙදි ඉතෙල්ලාම හිතාගන්න මම මේ භාවනාව ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ වේදනානුපස්සනාව වඩන්න මේ වේදනාව කුමක්ද මේ වේදනාවට හේතුව කුමක්ද මේ වේදනාව නිරෝධේ සාන්තද ප්‍රණීතද ඒ වේදනාව නිරෝධ කරන මාර්ගය මොකක්ද වේදනාව පිළිබඳ මෙන්න මේ සතරාකාරිය දැකලාට කියනවා වේදනාව පිළිබඳ චතුරාර්ය සත්‍ය දැක්කා වේදනාව පිළිබඳ චතුරාර්ය සත්‍ය දැකේ නැති කෙනෙක් වේදනානුපස්සනාව කරනවා කියෝ සිද්ධ වෙන්නේ තවලු එක්කම දෙන්න පුළුවන් එතන එක එක සමාධි ආර්ය මාර්ගේ නම් හැමෙදීම යම් වේදනාවක් හටගත්තොත් ඒ වේදනාව විග්‍රහ කරගන්න ඕන මේක කායික වේදනාවක් මේක මානසික වේදනාවක් ඒකත් වෙන් කරගන්න ඕන මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් මේ වේදනාවේ ස්වභාවය තේරුම් ගන්න ඕන ඒ වේදනාවක් හටගත්තා නම් හටගත්තේ මේ වේදනාව කුමන හේතුවකින් හටගත්තද වේදනාව වේදනාවට හේතුව අන්න ඒකට අවශ්‍ය වෙච්ච දේ අන්න දැනගන්නවා මේ වේදනාව නිරෝධ කරන්න පුළුවන්ද නිකන් මේ හේතුව තියෙනකම් මේ වේදනාවට හේතුව යම් තැනක නැද්ද මේ වේදනා ඇතැ නිරෝධය. අන සාන්ත ප්‍රණීත වූ නිවන. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මෙන්න මේ වේදනාව නැති කරගන්න නම් මෙන්න මේ වේදනාවට හේතුව නැති කරන්න ඕනේ. එහෙනම් නැති කරන්න පුළුවන් මොන වේදනාවද? ඇති කරන්න පුළුවන් මොන වේදනාවද? දැන් මේ මොකද මම ප්‍රශ්නේ දීර්ඝයි මම ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ මේක තියා තින හැටියට. දැන් මේ සියලුම වේදනා නැති කරගන්න එකක් වේදනානුපස්සනාව කියලා මේ ආචාර්යවරු තියා දීලා තියෙනවා. සියලු වේදනා දුරු කරලා නිවන් දකින්න හැටිය. දැන් මේ භාවනා කිරීම පිළිබඳව අත්දැකීම මහා වේදනානුපස්සනාව වඩමින් භාවනා කරන විට බලවත් වේදනාවක් ඇති වී හිරුර හදබැවු කැබලි කැබලි වලට කැදී කුඩු වී හුලගී පාවී ගියාසි. හිත පමණ ඉතිරි වුණා. එවිට අරමුණකින් එවිට අරමුණක් නොගෙන වේදනා කිසිත් නැතිව පැය තුන් කාලක් පමණ හිටියා. ඊට දින දෙකකට පසුව භාවනා කරන විට ශරීරයේ පුදුම වේදනාවක් දැනි. මිරිකි වේදනා සියල්ල හදවත තුලට රඳිනා වාගේ ඉතාමත් තීව්‍ර වේදනාවකින් දැනුණා. ඒකත් හදවතින් පිට වී ගියා. වේදනා දෙකක් ගිය හැටි. ඊළඟ ක්ෂණයේදී මේ වේදනා මේ අඩු වේදනාවකින් පිට වුණා. මෙසේ ක්ෂණ හතරකදී සියලුම වේදනා නිම වී තමන් මලා වගේ වැවුණා. ඒ ඊට පස්සේ මලකන් සීතලලා ගියා වගේ ඉදි මෙලා ගියා වගේ එන්න ඒ ආකාර ඉස්තරයක් තියෙනවා. ඒ දැනගත්ත ආකාරය. ඉතින් අපි සාමිනා ඒ සාමිනා හිටියා වගේ අහපුවාන් කිවලු දැන් සතර ගමන අවසන් කරලා තියෙන්නේ කියලා. දැන් මේකෙත් දකින්න ඕනේ මේ මතය. දැන් ඔය කිරින් යාතියේ වේදනාව නැති කිරීමේ සතර ඉවර වීමේ සතර ගමන අවසන් වුණා නේද? සත්‍ය බෝධිය ලැබලා යම්පිදි සසර ගමනට හේතු වෙන කෙලෙසියක් දුරු වුණා නම් ඒක නැවත මතුවෙනවද? මාර්ගඵල අවබෝධයෙන් අරිහත්ත්වයෙන් යම් කෙලෙසියක් දුරු වුණා නම් නැවත සසර ගමනේ එන සාකල් ඒක ඊද න්‍යාය ධර්මයට ගැලපෙනවා. ධර්මයේ හිතලා බලන්න යම් කිසි කෙලෙසියක් මාර්ගඥානයෙන් හිඳිලා ඵලයෙන් තීරණේ වුණා නම් ඉන්පසු කවදාවත් හිඳිච්ච ක්ලේශය සමුච්ඡේදයෙන් ප්‍රහාණය වෙලා ගිය ක්ලේශේ නැවත එනවද? ඒ ජීවිත කාලයටවත් එනවද? එතෙන් පටන් අරිහත්ත්වයට පත්ලා පිරිනමන පාලකන් ඉන්නේ නැහැ. එන්නේ නැහැ. කොහෙන්ද එන්නේ? සමුච්ඡේද ප්‍රහාණය වුණා. පොඩ්ඩක් පොඩ්ඩක් මේ තමන්ගේ ඔළුවේ රෝකා කැණින බණ්ඩේ කිව්වේ කියලා දැල් හිතෙන්නේ නැද්ද කියලා? දැන් මේ සියලු වේදනා නිරෝධ කරගොහම අරිහත් වෙන. තමන්ම පොඩ්ඩක් ඔක්කා කැණින බලන්න තමන්ට හිතෙනවද? හිතෙනවා මොකද අපි ගන්න කියවල. වේදනා නිරෝධෙලා නැහැ. හැවටලා නේ තින්. හතර අවස්ථාවේ සියලු වේදනා නිරෝධුණා දැක්ක කිව්වනම්. ඒක නම් ක්ලේශ දුරු කිරීම. ආයතරයක් ඒ වේදනා කෙලෙසියක් නෑ. ආයි පාරක් එන්න විදියක් නෑ. එහෙනම් ඔය කෑලි කැපුවා දැනෙන්නේ නැති වෙන්න ඕන. හරි ඔය ක්‍රමේ නම් නිවන් මාර්ග. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිවන් දැකලා නැහැ. නැයි මහණෙනි මගේ මේ පිටේ වේදනාවක් තියෙනවා හරියට. මම පොඩ්ඩක් හාන්සි වුණා. අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ එහෙම කියලා හාන්සි වෙලා ඉඳලා තියෙනවා. ඈ? ඔව් බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා නැති කරුම ඇති එක කිදුරු වේදිකක් තියෙනවා මේ පිටේ වේදනාව. දැන් මේ ක්‍රමේ නම් නිවන් දකින්න හතර අවස්ථාවකින් මේ වේදනාව නැති කරලා නිවන් දකින්නවා කියන යම් කිසි දහමක් ඇත්ත නම් ඒක නම් බුදු දහම. බුදු දහමේ අග්‍ර ශ්‍රේෂ්ඨ සියලු ආකාරයේ පුණ්‍යව ලෞතරා බුදුරන් වහන්සේත් වේදනාව විරෝධ කළා නම් ඒක විරෝධ විය යුතුයි. දැන් උන්වහන්සේට පස්සේ වේදනාව කියලා දැනෙන්න පුළුවන්. එහෙනම් මේ වේදනාවද කෙලෙස් කියන්නේ? අරිහතුන් වහන්සේ මාරාන්තික වේදනාව ඉවසනවා කියලා පෙන්නනවා. වේදනාවද ඇයි නැති කෙනෙක් ඉන්නවා? මේ මොළ වේදනාවද මේ තියෙන්නේ? ආකරණ වේදනාවක් තියෙනවා. මොන වේදනාවද? සම්පස්සජා වේදනා කියේ. ඇඟට හිදෙන එක එක වේදනාවක්. ඔය වේදනාව නෙමෙයි කෙලෙස් කියන්නේ. ඇඟට සුවේදැනික සුව වේදනාව. දුක දැනික දුක් වේදනාව. මධ්‍යස්ථතාව වේදනික මධ්‍යස්ථ වේදනාව. කායික වේදනාව. එන කෙලෙස් වල කෙලෙස් වලින් ගොඩනගෙන මොන වේදනාවද? මෙන්න මේක දකින්න ඕනේ. මෙන්න මේ වේදනාව අයි කරන අයි කළාමයි නැවත ඉන්නේ. යාපි එක වින් කරගන්නේ කොහොමද? මම කියලා මගේ කියලා යම්කිසි බුද්ධලේ කාත්ම දෘෂ්ටියෙන් බැඳිලා යම්කිසි දෙයක් බදාගෙන ඉන්නකොට මමත්වයෙන් දරාගෙන ඉන්නකොට ඒකට පහරක් වදිනකොට තමන්ට සිදෙනවා. හැබැයි කායික වේදනාවක් නෙමෙයි ඒක, මානසික වේදනාවක්. ස්පර්ශයේ සමග එකතු වෙච්ච නිසා අවිද්‍යාව කහගත උන. ඒක කැලෙනකොට බිඳෙනකොට හරි අමාරුයි. දැන් ළමයෙකුට කවුරු හරි ගහනවා ටොකු වයින්වා දැක්කා. ළමයා අඬ අඬ කෑ ගහනවා අරු වයින්නවා තාම. අපිට පේනවා. සමහර ළදී සාමාන්‍ය කෙනෙකු කියන්නේ පව් තමයි. අර ළමයා මොකද ගහන්නේ? කවුද අපේ ළමයා? මගේ පුතා නේද අර? ආවත් මොකක් වෙයි? අර ටොකු වයින් කෝටුවෙන් ගහන එක තමන්ගේ පුතා බව දැක්කොත් මොකක් කියයි? පස්සේ ඒක අඳුරගත්තා. දැන් අම්මා හරි තාත්තා හරි මොකක් කරයි? මොකද කුණුහරුවක් එහෙම ගලා පොල්ලක් අරගෙන ගියන් අනික කොකරම ගහලා පල්ලේ ඉඳන් ළමයා අරන් ඉන්නේ. අමුතු වේදනාවක් හටගත්තේ නැද්ද අර ගහනවා දැකලා? ළමයා තමන්ගේ පුතා බව හඳුනා ගන්න ඉස්සෙල්ලා එක වේදනාව කාලයක්. ඒකත් දැකලා ගහන හැටි. දැන් ඒ තමන්ගේ පුතා කියලා දැනගත්ත පස්සේ එක වෙලාව. ඒතරම් හටගත් අමුතු වේදනාව. හැබැයි දෙකම අම්මගේ හැරි තාත්තගේ හැරි කායට පොඩ්ඩක් අහි දුන්නේ නැහැ. ඉදිරි ප්‍රහාරෙ. මගේ පුතා කියලා අල්ලාගත්තිලා හිතර හිදිලා නැහැ. මෙන්න බුදුරණන් වහන්සේ දේශනා කරපු පහ කරන කිව්ව වේදනාව. කෙලෙස් වේදනාව ලෝකයි. මේ ඇඟට හිදෙන එක නෙමෙයි, බඩේ අමාරුව නෙමෙයි, ඔළුවේ කැක්කුම නෙමෙයි. බුදුරණන් වහන්සේට දරන්න බැරි ඔළුව හිදේ වේදනාවක්. බොහෝ කාලයක් තිබිලා තියෙන කර්ම විපාකයක් වශයෙන්. මේ විදිහට ඇඟට දැන් හිදෙන එක නිරෝධ කිරීම නම් නිවන්. අරිහත්ත්වයේ කියන්නේ. මේ බුද්ධ ශාසනයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අරිහත්ත්වයට පත් වෙනවා. මේ කියන හාමුදුරුවෝ දින්න විතරයි දැකලා තින්නේ යමතු අරිහත්ත්වය. මට කියන්න තියෙන්නේ ඒකයි. මොකක් මොකෙන්ද කියන්නේ, මොන ධර්මයට අනුවද මේ කියන්නේ? මොන වේදනාව නිරෝධ කරන්නේ? මොකද? සරියුත් හාමුදුරුවන්ට ඔය වේදනාව තියෙනවා. නන්දකිණි යක්ෂයා ඩොක්කා කන්නේ අර පස්සේ අලිබාන අලිය යොදුම් නෙමෙයි ප්‍රියං හයහමාරක් හතක් උස තියෙන. අලිය පැටලවන්න පුළුවන්, ගල් පරිවෘතයක් කුඩු කරන්න පුළුවන්. ඒ තරම් වේගයෙන් නන්දයාස ඇටෝක් එකක් එන්නේ. උන්වහන්සේ නෝධමාපති හිලු විලා. ඊට පස්සේ අහන මුගලන් හාවුදු. මොකද ඔළුවර දැහින්නේ. මේ පොඩ්ඩක් සිදෙනවා කිව්වා. හැබැයි වේදනාව අලුත කරලා හරි හදනවා දෙන්නේ නැහැ, සිදෙන්න බෑනේ පොඩ්ඩක්වත්. ඇයි වේදනාව නෝදයි? මොන වේදනාවද කියලාවත් දකින්න බැරුව. එහෙම කියන හැරිත් හාඟුළු නිවන් දැකලා නැහැ. තාත් වෙලා නැහැ. ඇයි වේදනාව අතුල්ලා තිබලා තියෙනවා ඒකේ දැවුනේ. මේ මරිමේ පිටේ වේදනාවක් දැනෙනවා. මම පොඩ්ඩක් හාන්සි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ හාන්සි වුණා. ධර්මයේ තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ නිවන් දැකලා නැහැ. ඇයි වේදනාව දැවුණානේ? එහෙනම් මේ කවුරු හරි මේ කියන මේ සාතුරු මේ ආචාර්යයන් වහන්සේ වේදනාව නිරෝධ කරපහන් නිවන් දැක්කා කියලා කිව්ව මොකද්ද ඒක? මොන වේදනාව දැකලා තියෙන්නේ? කායික වේදනාවයි මානසික වේදනාවයි කිය දෙකක් තියෙනවා. මම මගේ කියන දෘෂ්ටියෙන් අල්ලාගත්ත කෙනාට යමක් හැදෙනකොට බිඳෙනකොට අල්ලාගත්ත දේ හැදෙනකොට බිඳෙනකොට වෙනසෙනට ඉත විපරිණාමයට පත් වෙනකොට අසහනයක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. විචිත්ත භාවයට පත් වෙනවා. දැවෙනවා, තැවෙනවා. ප්‍රතිචාරයක් දක්වන්න දුව ඉන්න බෑ. ඒ විලාදී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සියාත්ම කරනවා අර දුෘෂ්‍ය විදිහට. මෙන්න මේ ආකාරයෙන් පාපයට වැටෙනවා. ගහමරා ගන්නවා. එකින් එකට ගැටි ගැටි යනවා. මෙන්න දුෘෂ්‍ය වේදනාව. අන්නේ වේදනාව යම් තැනක අත්හැරුණා නම් යථාබෝධි. ඒ ජීවිත කාලයේ අවසාන වෙනකන් කිසිම දවසක ආයේ වේදනාවක් ඉන්නේ නැහැ. ආයි මම මගේ කියන ඒවා කොච්චර කැඩලා බිඳලා ගියත් ඒ ගැන කම්පාවක් නෑ. මෙන්න බුදුරණන් වහන්සේ වෙන වේදනා නිරෝධය. දැන් මේ වෙනන්නේ මොන වේදනා නිරෝධයක්ද? ඉතින් දැන් මේක ඔප්පු වෙනවනේ දැම්මම. යම්කිසි වේදනාවක් නිරෝධ වෙලා ගියා නම් ධර්මාබෝධයෙන් දැකලා ඒක නිරෝධ කළ යුතු එකක් නම් ඒක නම් කෙලෙසේ ඒ කෙලෙසේ ඇලී ඇති වෙන්න බෑ අත්හැරියන්න නෑ වේදනාව කියන්නේ කෙලෙසයක් නෑ කායික දැනෙන වේදනාව කෙලෙසයක් නෑ ඒක නිරෝධ කරගත්තා නම් නිරෝධ කරපු කෙලෙසේ නැවත ඇති වෙන්න බෑ එහෙනම් ඔබ කායික කවදාවත් ඊට පස්සේ සිදෙන්න බෑ කොයි වෙලාවකවත් සිදෙන්න වෙලාවක් නෑ විදිහට ඉතින් එහෙම වෙලා තියෙනවා අන්න ධර්මයේ බහා බලනකොට බහා හිටින්නේ නැත්නම් සැසඳෙන්නේ නැත්නම් ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ඉවත් කරන්න කියලා බුදුරන් වහන්සේ හොඳට පැහැදිලිව දේශනා කරලා තිනවා ඉවත් කරන්න හැටි. අපි දැනගන්න ඕනේ ඒක හරියටම. ඉතින් තේරුම් අරගන්න මේ වේදනා කියලා කියන්නේ මොනවද කියන එක. ලෝකේ අසාරයි ලෝකේ අසාරයි කියලා හරියට වැටහිච්ච කෙනාට අනේ මේ අසාර දේවල් සාරා කියන දෘෂ්ටිය නිසා තමයි මම කියලා ගත්තේ මගේ කියලා ගත්තේ මගේ ආත්මය කියලා අපි මේ වෙන් කරගත්තේ ඉහි වැඳගත්තේ. තව වෙන එකක් යම් කිසි දෙයක ආශාවෙන් බැඳිලා ඉන්නවනම් ඒක වටිනවයි කියන මේ මුලා දෘෂ්ටිය නිසායි මේ බැඳිලා ඒක මම කරගෙන ඉන්නේ. ඒක කැඩෙනවට කැමති නැත්තේ බිඳෙනවට වෙනසිනවට කැමති නැත්තේ. ඒක රකින්න දඟලන්නේ. වටිනා දෙයක් මේ ලෝකේ තියෙනවා කියන දෘෂ්ටියේ ඉන්නේ. සත්‍ය අවබෝධයේ පූර්ණේ කියලා අරිහත්ත්වයටපත් වෙලා නැති නිසා. මෙන්න මෙතෙන් දැනගන්න ඕනේ. අරිහත්ත්වයටපත් වුණා නම් මේ මමයේ මගේ ආත්මය කියන ආකාරයෙන් අපි දෘෂ්ටි වශයෙන් ගොඩ ගහගත්තේ යම් තාක් ගෞර්ව වස්තු ඇද්ද? කුද්දලිය ඇද්ද? මේ ලෝකේ යමක් ඇද්ද? ඒ දෙය පිළිබඳ ඒබඳු බලාපොරොත්තු සාහමලින් බිදල යනවා මම කරගන්න වටිනා දෙයක් නැහැ. ඒක මායා මුලා දෘෂ්ටියක් දුක් කරදර දෙන අවිද්‍යාවේ තීරණයක් නේද? මේ ලෝකේ තීරණයක් කොහොමද මම වෙන්නේ? මගේ වෙන්නේ. මගේ ආත්මය වෙන්නේ. මෙන්න මේ යථාර්ථය හරියට දැක්කනම් කැඩෙන දායක කය කැඩුනාවේ බිඳෙන දායක කය බිඳුනාවේ නැහෙන දායක කය නැහුනාවේ අමා නිවන්සුව මත උන්නේ. අය දහනියක් නේ. කැඩෙන දේ කැඩිත බිඳෙන හැම දේ බිඳිත නැහෙන දේ නැහෙත අතර ඇමිදුනම දුකෙන් මිදෙත. මෙන්න මේ මිදෙ දුකෙන් මිදෙ. එහෙනම් උපාදානිය කරලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා බැහැගත මෙන්න මේ දෘෂ්ටියෙන් හටගත්ත වැඩ පිළිවිද. මෙන්න මේක තේරුම් අරගෙන මේක අතර බහ සංහාතිවරයි වේදනාත් ඉවරයි ඔක්කොම ස්පර්ශත් ඉවරයි කලආයතන නාම රූප විඥාන ඔක්කොමත් ඉවරයි සංකාරත් ඉවරයි අවිද්‍යාවත් ඉවරයි එහෙනම් පොඩ්ඩක් අත ඉදිරුකලෙ නෑ හැබැයි කායද දැනෙන වේදනාවක් ඇතනම් විපාක වේදනාව දැනෙනවා කවුරු හරි යහුවාම රිදෙනවා බලද ගෝදර නොවන දෙයක් සත්‍ය නොවන දෙයක් දැම්මහම එක බඩේ කැක්කුම හැදෙනවා එක බඩ දෙවිල්ල හැදෙනවා මොනවා කරන්නේ අරිහතුන් වහන්සේ කෙනෙකුට කවුරු හරි ඇසිත් වේගොත් එහෙම දැවෙන්නේ නැද්ද බල දෙයිද? එහෙම නෑ. එහෙම නෑ කියලා පෙන්නන්නේ නෑ. මේ මොන්දර පැහැදිලිව පෙන්නලා තියෙනවා. බාල්හාමේ දුක්ඛ වේදනා আদি වශයෙන් බුද්ධාගම පිළිතුර පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ දුක් වේදනා හරි බලවත්. වැඩි වෙනවා මිසක් අඩු වෙනවා අපේ ඉන්නේ. හරියට ගිරි කපන කැත්තකින් බල කපනවා වගේ. මෙහෙම කියලා කියනවා. හරක් කපන කැත්තකින් බල කපනවා වගේ දැනෙන්නේ. උන්වහන්සේලා මේ පෙන්නනවා මේ ගමන හැද නිදී ගැන විතර. ඉතින් ඔය එක නිසා රහත් වෙලා නැහැ නේ මේකින් විදිහට. ඒ විදිහට නෝද කළා නෑ වලයින. ඉතින් මොකද්ද මේ කියන කතාවේ තේරුම? ඉතින් මේව අහනවට කැමතිත් නෑ. ඇහුවොත් කියන්නේ මොකද්ද? ඔය පස්සේ හදාගන්න බමුණු කතා අරගෙන ඉන්න එපා තර්ක කරන්න මම කියන එක පිළිගන්න ඕන නෑ. අනික කෙනෙක් ඇත්ත දැක කෙනෙක් කියලා මන්නම් පිළිගන්නේ උඹ මිත්‍යා දෘෂ්ටි. ඔය જાති අදහසක් දෙනවා. මං කොහොමද අපි යථාර්ථය දෙන්නේ? දැන් මේ වගේ තවත් මේ තියෙනවා. දැන් ඔය යම් යම් මම බුද්ධාතෙන් කියන්නේ ඒක මොකද ඒකට ගැලපෙන්නේ නැති නිසා. ඉතින් මොකද මේ යම් යම් ආහාර වෙන දේවල් අරගත්තහම ඒ වර රස ප්‍රිය කරන දේවල් තියෙනවා. ඒ ප්‍රිය කරන ආහාර ආදී තියෙන ඒවට ආශාවක් ඇති වුණොත් ඒකදී ඒරෝණ ඒක මේ යම් කිසි හිත බැඳෙනවා ඒකට. ඒ වගේ නොයෙක් දේවල් වාහන ඒ වගේ නොයෙක් නොයෙක් දේවල් ගන්න හිතෙනවා. දේවල් දොරවල් හදා ගන්න හිතෙනවා. මේ වගේ ආශා කරවාම එහෙම එකක් ලැබුණාම සතුටක් ඇති වෙනවා. දැන් මේ ආදී වශයෙන් ඇති වෙනකොට මේක මේ ඇලීමට හේතු වෙනව නේද කියන එක තමන්ට වැටහිලා. ඉතින් මේකෙන් අහක් වෙන්නේ තමන් හිතනවා. දැන් මෙහෙම දේවල්දී අපි දැනගන්න ඕනේ මෙන්න මේකයි. දැන් අපි ආසාවට පරිහරණය කරන දේ එකක්. අවශ්‍යතාවයට පරිහරණය කරන දේ තව එකක්. මේ දෙක වෙනම තෝරා ගන්න ඕනේ. දැන් අපි දැන් කො මෙහෙම දෙයක්. දැන් කෙනෙක්ගේ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ඒක මටයි තියෙනවානේ. ඒක මටයි තියෙන්නේ. මගේ නැගෙන රාගයේ දේශයේ මෝහයේ. අනිකාර ප්‍රඥා කරන්නයි ඉති කරන්න බෑ. යම් රාගයක් ද්වේෂයක් මෝහයක් මාතුල් ලැබුණා නම් ඒකේ ප්‍රතිඵලය මහා භුක්තිය විඳිය යුතුයි. අනිකාතුර හාගිය දේශයක් මොහය නැගුණා නම් ඒක ඔහු තීලිය යුතුයි. ඔහු එක මටවත් මගේ ඔහුට විපාක වශයෙන් දෙන්න බෑ. ඔක ඉතර ධර්මතාවයක් නේ. දැන් අම්මර මොනවත් කාණ්ඩ හිතෙන්නේ නැහැ. එහෙම විශේෂයක් නැති වෙලාවක. දරුවේ බඩටාට වාසි. දොළදුක කියන එකක් අහලා තියෙනවා. යම් කිසි ආහාර වර්ගයක් කාණ්ඩ හිතුණාම කෑ දවල් දෙකේ ඔක මතක් වෙනවා මහා අසහනයක්. ලොකා ඉන්නේ බෑ. ඒකේ අධ්‍යක්ෂින් තියෙන මවුරු ඒක දන්නවා. ඒ වගේ දරුවේ කොහොදෙල්ල එකිනෙකට එකක් දෙකක් හරි මොනවා හරි ආහාර වර්ගයක් මේ විශේෂ වෙනවා. දැන් සමහර අය නේ ජීවිතේට මස් මාංශ කන්නේ නැහැ කියලා හිතපු අය. කන්නම හිතෙනවා. හැබැයි ඒලට අප්‍රියාවක් දැනෙන්නේ නැහැ කනකොට. හරි ප්‍රියයි. දැන් ඒක කෙලෙසියක්. කවුද කරන්නේ නැති? දරුවා හම්බුනාට පස්සේ ඒ පස්සේ ඉවරයි. දැන් කෙලෙසිය දුරු කරේ කවුද මොකෙන්ද? කොහේ හේතුව? අවිද්‍යාවෙන් හටගත් එකක් දෙක නේද වෙලි හේතුවකින් හටගත් එකක්. දැන් අපි බඩිකින්නේ ඉන්නවා. තවස කන්න දුන්නේ නැහැ දෙකක් කන්න නැහැ කොහේ හරි අතරමං වෙලා ගිහිල්ලා වෝට්ටුවක හරි නැව කහරි ගිහිල්ලා අතරමං වෙලා නැව ගිහිල්ලා උල්ලකට අහු වෙලා. කන්න බන මොනවත් නෑ. දවසක් හිටියා දෙකක් හිටියා එන්න එන්න දැන් බඩිකින්නේ ඉවසන්නද? මතක් වෙන්නේ නැද්ද දැන් කාපු කෑම ගැනීම කො? කෑම සුවඳක් නේ කොහෙන් හරි ආවත් ගුවණෙන් හරි. පුදුම ආසාවක් දැනේ තියෙනවා. දැන් එතකොට යම් කිසි ක්ලේශයක් නම් ඒක නැති කරගන්න හිත තුළ පරිවර්තනයක් වෙන්න ඕනේ. යම් ක්ලේශයක් බලවත් වෙන්න හිත තුළ පරිවර්තනයක් වෙන්න ඕනේ. මෙන්න මේ හිත තුළ පරිවර්තනයේ කෙලෙස් එක පැත්ත. අවශ්‍යතාවය උඩ ගොඩනැගෙන්නා වූ අත්‍යවශ්‍යතාවය තව පැත්ත. පිපාසය අධික වෙච්ච කෙනාට වතුර ප්‍රියයි. වතුරේ වටිනාකම බොහෝම ලොකුයි දැන්. වතුර විදිරුව බොන්නේ නැත්නම් එහෙම හරි අසහනයක් වෙනවා. ආසිය කවුරු හරි දුන්නොත් එහෙම අමෘතය හමු වෙනවා. හරි සතුටින් බොනවා. දැන් ආසාවේ වතුර බීවේ නැද්ද? දැන් ඒක කෙලෙසියක්ද? හැබැයි යෝග කෙලෙසියක් නම් බුදුරජාණන් වහන්සේ බුදු වෙනවා. ඒක කියන්නේ නෝ විදියට. මොකද හේතුව? ආනන්ද වතුර පිපාසයේ වතුර ටිකක් දෙන්න. පිරුණා පාඩොන්න මෙන්න කැටි දීල්ලනවා. බොහොම ළඟ ආසන්නයි කාලේ. සාමින කුප්පුටා නදිය බොර වෙලා වතුර ටිකක් ගන්න දෙයක් නැහැ. නෑ තව කුප්පුටා නදිය පොඩ්ඩක් ඉස්සරහා තියෙන යන් ඒක. බෑ බෑ ආනන්ද ඉන්න බෑ වතුර තිබහයි. වතුර ටිකක් දෙන්න. තුන් වතාවක් ඉන්නවා. දැන් උන්හාදිර වතුර නැති අසහනයක් ආවේ නැද්ද? එහෙනම් තුන් පාරක් ඉල්ලුවේ. දැන් පිපාසයේ දැනුන්නේ නැද්ද? පිපාසයේ ප්‍රතිකාරම කළේ නැද්ද? ඒ වතුර බොන්න ආසාව කියන කාවේ නැද්ද උදේ? අවශ්‍යතාවයක් ලැබුණා. මේ අවශ්‍යතාවය නිසා යමක උමනා වීමයි. ඒක දුන්නාට පස්සේ ඒක සංතර්පණයටපත් වීමයි. යමක සිද්ධ වෙනවා නම්. ඒක ක්ලේශයක් වෙන්න බෑනේ. ක්ලේශයක් නම් කවදාවත් එහෙම බාහිරයේ මොනවා හරි දෙයක් ක්ලේශය දුරු කරන්න බෑ. දැයර උපමාවක් කරන් බලනවා. කෙනෙක් හරි ලෝභයි. ලෝභයට ලෝභකම් කරන එකට රාව මොනවා හරි අහු වෙනවා. ලෝභකම් හරි නේද? හම්බ වුණාද? උන් විදාරගෙන ලෝක හංගගෙන කාවිකක් ගන්නවා. එකිනෙකට ලෝභවල කොච්චර හම්බුණා. උන් තවත් පාට ලෝභ වෙනවා. උගේ ලෝභකම ඇරෙන්නේ. අන්න ලෝභකම ක්ලේශය. අනික ද්වේෂය. මනසේ නැගිනවා ද්වේෂය. දැන් ද්වේෂයෙන් නැගිනකොට දැන් මේ ද්වේෂයට ප්‍රතිකරණ වාසිය. ඌට යමක් කරන්න හම්බ වෙනවා. මොනවා හරි කරන්න වෙනවා ද්වේෂයෙන් කරන කටයුතු. මේ ද්වේෂයෙන් කරන කටයුතු කරන්න කරන ද්වේෂය ඇරෙයිද? ඒක ඇරෙන්නේ. මෝහය තියෙනවා. මෝහයෙන් කරන කටයුතු වල කොච්චර නියැලනම් මෝහය ඇරෙයිද? ඒක වර්ධනය වෙනවා මිසක් ඇරෙන්නේ. විපාකයක් තියෙනවා. වතුර තියෙනවා විපාකය ඇරෙන්නේ. ඒක ඇරෙයිද? බයිකිනේට කන්න ආහාරයක් ඕන නැහැ. ආහාර ගත්තහම ආහාර ගැනීම අවශ්‍යතාවයේ ඇරලා ගියා. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ කායික අවශ්‍යතාවයන්ට අදාළ වෙන දේවල්. ඒ අවශ්‍යතාවය නිසා ඕනෑකමක් ඇති වෙනවා. ඒක මෙතන කියන්නේ මේ කෙලෙස් වලයි තියෙන්නේ. හොඳයි, කෙලෙස් උනගැන්නු කෙලෙස් හැරීම. දෙදක් හැදෙනු කෙලෙස් හැරින්න පුළුවන්. අවිද්‍යාව දුරු කරලා ක්ලේශය දුරු කරගන්නවා ඇරින්ද. තවත් මේ ලෙඩක් එහෙම හැදෙනු කෙලෙස් දුරු වෙන ක්‍රමයක් තියෙනවා. මේ වෙන්න පුළුවන්. ඒක වෙන්න හේතුවක් නෑ. හොඳයි, උනගැහිලා අතුරු ඇච්ච වෙලාවට මුරුංගයි දක්කාලි කන්නේ නෝ කන්න පුළුවන්. එච්චර කල්නම් හරි ප්‍රියයි තමයි. ඉන්නේ උනගැහිලා. කෑම දකින්න බෑ අපිට යවමන යන දේන. අර ඔය අහවල් જાති හොඳයි කියන්නේ මේ දිනාව අපෝ පෙන්නන්නද බෑ. ඒ ආරයන්නේ කියන. ඒක ඉවෙනවා අමුත්තක් දැන. කුයිලා තිනවා වගේ දැන්. බලි අජීරණ. කන්න බැරි වුණා. ඉතින් කන්න තිබිච්ච ආසාව ක්ලේශයක් වුණා. අර අජීරණ ගැපුලෝනේ ආසාව දුරු කරා. දෙදේ ගැපුලෝනේ ක්ලේශ දුරු කරා. ඒක වෙන්න පුළුවන් දෙයක්. අවශ්‍යතාවයක් නිසා සිද්ධ වෙන්නා වූ ඕනෑකම් වෙන පැත්තක්. කෙලෙස් කියන්නේ ওই ଟିକනේ. රාගයේ ක්ලේශයක්, ద్వේෂයේ ක්ලේශයක්, මෝහයේ ක්ලේශයක්. රාගය කියන්නේ මොකක්ද? යමක දෙවෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නෙමෙයි රාගය කියන්නේ. ඒව හරි වටිනවයි කියන දෘෂ්ටියකට බහැලා. ඒවා මට මතු පවත්වා ගන්න. ඒ වතුර මට ඉන්න. ඇත්නම් කොච්චර අදී. මෙන්න මේ බලාපොරොත්තු වල කියන රාගික බලාපොරොත්තු. කහනකොට කහනවා කියන්නේ රාගය නෙමෙයි. කහනින්ද කහනවා. කහනකොට සුවයක් දැනෙනවා. දදේ කහනකොට සුවයක් දැනෙන්නේ නැද්ද? සුවේ රාගයද? අන කල්පනා කළා බලන්න. දදේ කහනකොට සුව දැනෙනවා. ඒ සුවේ රාගයද? හැබැයි රාගයක් නම් අවිද්‍යාව දුරු නොකර රාගය දුරු කරන්න බෑ. දැවින කහන ගාම මොකද හිතන්නේ? නමල කරදරයක් දවන් තමයි මේක හොද කරගන්න විදියක් නෑ. නැත්නම් යාළුවෝ දන්න බේතක් උඹලව. මේ අවුරුදු ගානක මේ දාදී. ඉවරයක් නෑ කහන. ඒ කහන්නේ. නෝ කහ ඉඳ වැවන් හරි තනියපයි කහන කොට. එහෙමක් නේද? මේ අනික අපේ හදාගෙන ඉඳා එකක්. තනියප දෙකක් නේද උඹ. ඉව පිළිගනි. ඇයි අපි තනියප නැදින් අනික හදා ගන්න තනියම දෙකක් විදිහ නම් හම්බේනවා. වැඩි වෙනවා. ඔක වැඩි වෙනවා මොකද? ගොඩක් අහ කහණි පෙළවන්න පුළුවන්. පිළිගන්නවද ඒ කතාව? අපි ඒක පිළිගන්නේ. ඒ කහණි මොකද හණීපයක් දැවුනේ නැද්ද? ඒක දැවුණා. දැන් ඒක කෙලෙස් නේද? ඒක කෙලෙස් නෙමෙයි. ඒක නෙමෙයි කෙලෙස් කියන්නේ. මේ ලෝකේ යම්කිසි අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ලෝක වස්තුවක්. ඒ යථා නිගමනයේ දන්නේ නැතුව. නිත්‍ය වූ, සැප වූ, ආත්ම වූ, හරවත් වූ දෙයක් කියන දෘෂ්ටියට වැහැලා. ඒ දේ පසුපස හඹා යනවනේ. ඒ දේ බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ පසුපස ඒ කාමයක් නම් ඒ කාම ක්ලේශයක් කාම රාගයක් ඒක රූප වස්තුවක් නම් රූප රාගයක් ඒක මනෝ ලෝකයේ මනෝ රාජ්‍යයයි දෙකක් නම් ඒක අරූප රාගයක් මෙන්න කාම රාග රූප රාග අරූප රාග දුරු කරගත්තාම සසර ගමන්ට හේතු වෙච්ච සසර ගමන්ට හේතු වෙන රාගය ඉවරයි රාග නිරෝධයි විරාගයට පත් වෙනවා කියන්නේ ඒක තියෙනවා ඉන්නේ අපි රාගය දැනගන්නත් ඕනේ අපිට අවශ්‍යතාවයන් නිසා ඇතිවෙන ඕමනාකම් දැනගන්නත් ඕනේ යමක් යමක් යම් කෙනෙකුට අවශ්‍ය නම් අවශ්‍යතාවයේ පරිදි ඒක ඕනේ වෙනවා ඒ ඕනේ වෙන්නේදී ඒකට ගැලපෙන්නා වූ අවශ්‍යතාවයට වෙන පරිසරය දිහේ කන් විතරයි ඒ පරිසරය ඉක්ම ගියාට පස්සේ ඒකේ අවශ්‍යතාවයක් නැති වෙනවා මේක නෙමෙයි රාගය කියන්නේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියේ විහිදලා හරි හරයක් ඇති වටිනාදයක් මේ ලෝකෙ තියෙනවා කියලා. අන්නේ බලාපොරොත්තුෙන් ලෝකේ පිළිබඳ බැලීමක් ඇදීමක් බැලීමක් තියෙනවා නම් මෙන්න මේ නිසා හට ගන්නවා රාගය. රාගයේ මුල් කෙනේ ගොඩනැගෙන යමක් ඇද රාග වස්තු ගොඩනැගෙන හේතු වෙනවා. ඒ ගොඩනැගිච්ච රාග වස්තුව රාගයට අනුව කුපිත කරන නිසා ඒක විපාක ඵලයක් ගෙන දෙනවා හදාපු වස්තුව. අන්නේ විපාක වේදනාව තමයි දැනෙන්නේ අසහනකාරී වේදනාවක් වශයෙන්. ඒක විපාකය. නේද වේදනාව කියන්නේ විපාකය. ඒ වේදනාව නිසා ඇතිවෙනව අසහනකාරීත්වයක් ඇති වෙනවා. ඒ විපාක භුක්තිය. මෙන්න මේ විපාකයේ මුල් කරගෙන අපි අවිද්‍යාවෙන් බැසරන නිගමනයක මේක මතුමතු පැවැත්ම කොච්චර හොඳ කියලා එකක් වෙනවා. මෙන්න විපාකෝ කම්ම සම්භවෝ කියන මතු රාගයට හේතු වෙන්නේ. කාම රාගය කියන්නේ එක වේදනා භුක්තිය කියන්නේ කව එකක්? ওই දෙක පටලවා ගත්තාම යථාර්ථයේ තියෙන්නේ බෑ. දැන් රස තෘෂ්ණාව දුරු කරගන්න කියනකොට රසය දුරු කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ප්‍රිය මනාප වස්තු ලෝකයෙන් ඉවත් කරන්න බෑ. ඒවා කාමයෝ නෙමෙයි. මේ ප්‍රිය මනාප වස්තුන් කෙරෙහි හටගත්ත චන්ද රාගය බැඳීමක් ඇද්ද? මෙන්න මේ පංචකාමය. මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ පංචකාම නෙමෙයි. මේ පහ පිළිබඳ යම්කිසි චන්ද රාගයෙන් බැඳීමක් ඇද්ද? එය වටිනවා කියලා දරා ගැනීමක්, ඔසවා ගැනීමක්, මතු පවත්වන්න උත්සාහයක් ඇද්ද? මෙන්න මේ හටගන්න එකයි පංචකාමයේ කියන්නේ. අස පංචකාමයේ නෙමෙයි, රූපේ පංචකාමයේ නෙමෙයි. අසයි රූපය නිසා හටගන්න චක්කු විඥානයත් පංචකාමයේ නෙමෙයි. ඒවා හරවත් දේවල් කියනවා දෘෂ්ටියේ වැහැලා. මේ පසුපස මතු හඹායන බලාපොරොත්තුවක් තියෙනවා රූපකාමයටයි. අන්න ඒකයි රූපකාමයේ. කන ශබ්දකාමී නෙමෙයි, කන්ටෙන් මිහිරි ශබ්දයේ ශබ්දකාම නෙමෙයි, සෝත විඥානීය ශබ්දකාම නෙමෙයි. ඒවා හරි වටිනා දේවල් කියන දෘෂ්ටියකට බහැලා මතුමතු තේවම ලබන්නේ නැත්නම් ඒවා පාටිහරණය කරන්න නැත්නම් කියන මෙන්න මේ මානසිකත්වය තුලින් ඒ තුල හඹායන මානසිකත්වය ගොඩනැගෙනා නම් මෙන්න මේක ශබ්දකාමී. ගන්ධ රස ස්පර්ශත් ඔයගෙන් තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් සසේත ඡන්ද එපා කියලා, සසේත වළඳන්න එපා කියලා පෙන්නනවා. සස දේවල් ගන්න එපා කියලා පෙන්නනවා. ප්‍රණීතව ඡන්ද දෙන්න කියලා පෙන්නනවා. සූක්ෂම ඡන්ද දීමින් ආනිසංස ආදුන. ප්‍රණීතව ඡන්ද දුන්නාම ආනිසංස වැඩි. ප්‍රණීතේ තියාගෙන රූපයෙන් ඡන්ද දුන්නොත් තමන්ට ඇට සැකිලුවන් ප්‍රේත වේලා උපදින දෙනවා කියලා පෙන්නනවා. ලෝභකමට හිමි මොකලෝ. එන ප්‍රණීතෙන් ඡන්ද දුන්නොත් සහදෑනකොට කාමීනේ පසු වෙනවා නම් ඊ මේක නම් කාමී කිව්වේ. වික්ෂුන් වහන්සේට කාමී දිලා පව පුරව ගන්න නේද වෙන්නේ? පණිදීෙන් දන් දිලා පින් කර ගන්න පුළුවන්ද එහෙම? සසත හදලා දුන්නොත් එහෙම. සසනං කාමී කිව්වේ. කාමී වෙන් වෙන හැදවල් දෙකේ උත්සාහ කරන හාමුදුරන් රහත හදලා දුන්නොත් සස කාමී ඇතිලා දැන් දුන්නොත් එහෙම පරිත්‍යාග කළොම රහසයි. උන්වහන්සේට වාගේට බාධා පොවන්නේ අපි. එන රහසේද කාමී කිව්වේ. බුදුරන් වහන්සේ දේශනා කරන ප්‍රණීතව දන් දෙන්නේ ප්‍රණීතව දන් දීම උදේ මහත්ඵල ලැබෙනවා, මහානිසංස ලැබෙනවා. ඉන් දුන්නේ කාමී නම් ඉහි කාමී අයින් කරන හදපු කෙනාට කාමීට කාමී මලගුහුලට දැම්මොත් මොකක් වෙයි? පවක් නෙ හිද්ද වෙන්නේ. දැන් දන් දීලා බව කරගන්න ඉතින් ප්‍රණීතව දන් දීලා රස කාමී දුන්නා වෙනවා. ඉත කාමී හඳුනා ගන්න ඕනේ. කාමී කියන්නේ ප්‍රණීත ආහාර නෙමෙයි, දිව නෙමෙයි, ජීවහා විඥානයක් නෙමෙයි. ඒ පිළිබඳව ඇති වෙනා රසාස්වාදයේ ගිජු වෙලා අන්නේ ගිජුකමින් එහි චන්ද රාගයක් හට ගන්නවාද? එහි ඇලීමක් බැඳීමක් හට ගන්නවාද? මතුමතු පවත්තන්න ඕනේ මේ හරි හොඳයි කියලා හිතෙනවාද? මෙන්න මේ මානසිකත්වයේ ගොඩනගන යම් කිසි මානසික ස්වභාවයක් ඇද්ද? මෙන්න මේක චන්ද රාගය කියනවා. රස චන්ද රාගය. මෙන්න මේ චන්ද රාගයක් ඇද්ද? ඒ කාමය. ඒ රස කාමය. නැත්නම් ද්‍රව්‍ය වස්තු කාම නෙමෙයි. ඇස කන දිව නාසය ශරීරය කාම නෙමෙයි. ඒ වට ලැබෙන අවශ්‍යතාවයේ කාම නෙමෙයි. අවිද්‍යාවෙන් බහිනව නිගමනයක්. ඒ ආස්වාදය හරි වටිනවා. මතුමතු පවත්න්නේ නැන කොච්චර හොඳ. මෙන්න මේ බලාපොරොත්තුවයි කාම කිව්වේ. ඉතින් ඒක කාමී වෙන් වෙනවා, අකුසල ධර්මයන්ගේ වෙන් වෙනවා කියන එක එකක්. සහදැනනවා කියන එකත් ප්‍රියතාවය තව එකක්. ඒක විවිධාකාරයි. ඉතින් අපිට මේ වෙන්නා වෙන්නේ මේ ලෝකේ අයින් කරගද්දීත් හැඟවිලා. කෙලෙස් කියන්නේ මොනවද? කෙලෙසන ධර්ම මොනවද? කෙලෙසන ධර්ම අයින් කරගෙන දැකිය යුතු නිවන. මේ ලෝකේ වේදේන කාලී අයින් කරලා දකින්න හතරක් තියෙනවා. ඉතින් අපි හැමෙලෙම යම් කිසි රසාස්වාදයක් දැවුණු. ඒ දැනිච්ච එකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියන එක ඒක ඉෂ්ට ප්‍රිය ස්වභාවය. ඒක ඉෂ්ට ප්‍රිය අරමුණක් නම් ආවි. ඒක දැනෙන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ. ඒක වෙනසක් නෑ. හැබැයි ඉෂ්ට ප්‍රිය ස්වභාවයේ වැදගත් දෙයක් යැයි තීරණය කරන්නේ අවිද්‍යාවයි. ඒ උතරයි තේරුම් ගන්න ඕනේ. ඉෂ්ට වූ, ප්‍රියමනාප වූ, ප්‍රිය වූ දේවල් හරි වැදගත්, හරි ශ්‍රේෂ්ඨයි, මෙයා පවත්න්න නම් කොච්චර හොඳ, ඒවා තුල ජීවත් වෙන්න නම් කොච්චර හොඳ කියන මෙන්න මේ මානසිකත්වය අවිද්‍යාවෙන් ගොඩනගන්න. ඒකයි ඉවත් කරන්න ඕනේ. දැනෙන ස්වභාවය නෙමෙයි. ඒක පුණ්‍ය ඵලයක් කියලා පේනවා. සුඛස් හේතම් වික්කේ වේ අධිවතනම් පුඤ්ඤාන්ති. මේ පිනට කියන තව නමක් මේ සුඛය කියන්නේ. සුඛ ස්වභාවය දැනෙන්නේ පින් ඵලයක් වශයෙන්. දුක්ඛ ස්වභාවය දැනෙනවා පව් ඵලයක් වශයෙන්. මේ පිනක ඵලයේ හෝ පවක ඵලයේ දැනෙන ආකාරය. ඒක නෙමෙයි කෙරේ තේ කියන්නේ. ඒකට බැඳිලා යම් ඇලීමක් හටගත්තා නම් ඒ වගේම ඒකට ගැටීමක් හටගත්තා නම් මුලාවක් හටගත්තා නම් මෙන්න මේකයි කෙලෙසු. යමක් යමක් නිසා රාගයේ දේසේ මෝහයේ ගුණ නැගුණා. ඒ රාගය කියන එකයි ආස්වාදය කියන්නේ දෙක. ඔබ තේරුම් ගන්න ඕන. සා අග්‍ර කියන වචනේ නිරුක්තිය තමයි, ශබ්ද නිරුක්තිය තමයි රාග වුණේ. සා කියන වචනේ පෙන්නේ ආස්වාදී සැරි සැරි. අග්‍ර කියන්නේ ඒක අග්‍ර කරගත්තේ. කෘතඥ ලෝක සත්‍යය. පංචකාම ආස්වාදී සැරි සැරිම අග්‍ර කරගත්තා. යාට දෙවන්නක් ඒක දෙවිනි කරන්නද? ඒක තමයි අග්‍ර. මෙන්න මේකට කියනවා කාම රාග. රූපේ හැරි හැරීම අග්‍ර කරගත්තා නේ. පියයි මනාපයි කිය. ඒක රූප රාග. අරූප වූ නාම ධර්මයන් තුල හැරි හැරීම පියයි මනාපයි කියලා අග්‍ර කරගත්තා නේ. ඒක අරූප රාග. දැන් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා කාම රාගයි රූප රාගයි අරූප රාගයි ඔක්කොම දුරු කරපු අය නේද? දුරම දුරු කළා. හොඳයි, උන්වහන්සේලා මේ ලෝකේ ඇහෙන් රූප බලන්නේ නැද්ද? කනින් ශබ්ද අහන්නේ නැද්ද? නාසයේ ගන්ධය ආග්‍රහණය කරන්නේ නැද්ද? දිවට රස දැනෙන්නේ නැද්ද? කයින් ස්පර්ශ දැනෙන්නේ නැද්ද? ඒවා වැටහෙන්නේ නැද්ද? ඒවා වැටහුණු රූප රාගයේ අත්හැරිනවා කියන්නේ රූප ස්පර්ශය අත්හැරීම නා. ඒවා වැටහෙන්නේ නැති වෙන්නේ. අරූප රාග නැති වෙනවා කියන්නේ හිතන්න බැරි වෙනවා. හිතවිලි නැති වෙනවා. හරි හතේට පත් වෙච්ච දැන් පටන් හිතන්න බැරි වෙනවා. අහන්න බලන්න බැරි වෙනවා. ඒවත් ඇතරලා. මේ රාග කියන්නේ මොකද්ද හොරා ගන්න ඕන. ඒවා තුල හැරි හැරීම අග්‍ර කරලා හිතා ඉන්න තාක්කල්. ඔහුට දෙවන්නේකට බහින්න බෑ. ඒක දෙවිලි කරන්න බෑ. ඒසව උපාදාන කරගෙන ඉන්නේ බැදිලා ඉන්නේ අන්න ඒක. ඒසවගේ භවෙ මිදෙන්න බෑ. කාම භවෙ මිදෙන්න බැරි ඒක. කාම වස්තු දාල යන්න බෑ. ඒව අග්‍ර කරගන්න. අන්න අග්‍ර කරගත්තහම ඇති වෙන වෙනස ඕකයි. කාම රාග රූප රාග අරූප රාග කියන තුනම අයින් කරගන්න. උන්වහන්සේලා කාම ලෝකේ කාම වස්තු අතර ජීවත් වෙනවා. හැබැයි කාම වස්තු අල්ලාගෙන බලාගෙන ඒ සම්බන්ධයක් නැහැ. ලෝකයා කාමයයි කියන රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ ඔක්කොගේම ගොඩ කරලා හදලා දෙන ආහාරයක් ගන්නවා උන්වහන්සේ. දැන් කවුරු හරි හදනවා සලාදයක්. දැන් රූපකාමයෙන් අරගන්න කියන දැන් ඕකේ හදනවා ලස්සන කරලා. රූපකාම නෙමෙයි ලස්සන රූපේ හැඩගසලා සලාද වර්ග මල් වර්ග වගේ හදලා එවනවා. යටි හොඳ සලාද පොලයක් තියෙනවා, තක්කාලි කෑල්ල කවලා හවුමල කපලා තියෙනවා, ඒකරි කැගේ කැරට් කෑල්ල කපලා තියෙනවා. ඔහොම හදන ක්‍රමයක් තියෙනවා. ඒක හරි ලස්සනයි වැළුවා. දැන් හාමුදුරන්ටම ඔක ගෙනත් දුන්නොත් එහෙම හාමුදුරු ලස්සන ත්‍රිමුණේ ගත්තොත් නම් විනාශේ මේ ගන්න හොඳයි ලයින් කරනවා. එහෙම නෑ, එහෙම හදා දෙන්නේ පවුද? දැන් රූපේ ලස්සන කළා මේකේ දුන්නේ නැත්. අර කර කාලා හැපෙන්න බැදුම හරි පපලනේ හරි හදලා ගෙනත් තියෙනවා. ඒ ශබ්දයේ ප්‍රියමනාපයක් දෙන්නේ නැත්. සංකේත ගහිය පපන්නේ හපන කොටයි. අර කර කර ගන්න පපන්නේ හපන කොටයි වෙනසක් ඇති වෙන්නේ නැහැ. ශබ්ද ආස්වාදී නැද්ද? අර ගත බතට එක එක જાතිය වර්ණ කවලා. අසන බතයක් හදන එකේ වාට බත්. ඒක රූපේ ප්‍රිය කරලා තියෙනවා. ප්‍රියමනාප රූපයක් හදන. මනවර රූප. මනවරණ ශබ්ද. ඒ වගේම අවශ්‍ය කුළුබඩු ආදී දාලා මනවරණ ගන්ධයක් ආහාරය හදලා දෙන්නේ නැහැ. ඒ වගේම ලුණු ඇඹුල් ගානට දාලා මනවරණ රසයක් හදලා දෙන්නේ නැහැ. ඒක ගැලපෙන මුරුදු ආහාරයක් හදලා මනවරණ ස්පර්ශයක් හදලා දෙන්නේ නැහැ. එහෙනම් අපිට ආහාරයක් හදලා ප්‍රේිත ආහාරයක් හදලා දෙනකොට මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ. ඒ පහම නැද්ද? නැහ හාමුදුරුවෝ ඔක වැරදුනොත් එහෙම හාමුදුරුවෝ ආපහු එනවා. මොකද්ද වෙන්නේ? ක්ලේශයට වැටෙනවා. ප්‍රණීත ආහාරයෙන් දන් දෙන්න ටික හදලා දෙන්න. දැන් ප්‍රණීත ආහාරයේ භුක්තිින්දොත් මොකක් වෙයි? අන්න රාගය හොයාගන්න බැරි වෙච්ච එකේ වරද. ඒක පින්ඵලය. යහපාසියේ දන් දුන්න සසර පුරුදු කරපු අයට ඒකේ පුණ්‍ය ඵලයක් වශයෙන් මතු සසරේන ගමනේදී දායකකාරකාදී පින්වත් පිරිස් උපරිම අන්දමින් හදලා පූජා කරනවා. මේක විතරක් පින්න පුණ්‍ය ඵලයක්. ඒ වගේ පහර ගහලා අන්න දෙන දානි පාවා වළක්වපු අයට ගියේ දෙන පන්නනවා සිඳු කැලලක් හම්බ වෙනවා. ඒක බොහොම ආයි. කවදාම සසහාරයක් ගන්න හම්බ වෙන්නේ. ඒක පුණ්‍ය හිණතාවයි. අර උපරිම පුණ්‍ය ඵලයක් නිසා රහවට ප්‍රණීතයෙන් හම්බ වෙනවා. පුණ්‍ය හිණතාවය නිසා නිරතව හම්බ වෙනවා. ඒතර විදිහට සකස් වෙලා ආයි. පුණ්‍ය ඵලය කියන එකයි. එන ඒක විපාකය කියන එකයි. සංඛාර ගොඩනගෙන අවිද්‍යාව වැඩ පිළිලා කියන්නේ දෙකක්. අන්නේ මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ඇවිදින්න. ඒකෙන් ඇලුම් කරන මානසිකත්වයක් ගොඩ නැගුවේ. ගන්ධ රාගෙන් ඒකේ බැඳුණොත් මෙන්න මේක රාග සහගත ක්ලේශයක්. ඒකයි රාගය කියන්නේ. යම් කෙනෙකුට ඒව අහි අප්‍රිය සම්ල විදිහට ආපුහම ඒකෙන් ගැටුණොත් ගැටිලා ක්‍රියාත්මක වුණොත් ද්වේෂ සහගත ක්ලේශයක්. ඒ වගේ මාර්ගයක් හොදක් නරකක් තෝරා ගන්න පුළුවන්කමක් නේ මොතබාවකට පත් වෙලා. අනේ මම මොනවා කරන්නේ මට තේරුමක් නෑ. ඔය මානසිකත්වයේ හිටියෝ. ඒක මෝහසහගත ක්‍රේතය. ඔන්නේ කෙලෙස්තුනේ අරගෙන නිවන් දකින්න ඕන. ඕක අහකෙමු. නොයේ කාකාරී අය හිටියයි සර්. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආහාරයේ රසය අහකරන්න ඕනේ නිවන් දකින්න කියලා. හංකර කැලි කෑවා. ගොම කෑවා. අනේ පරිද්දාජිගේ කරපු වැඩ. දංකුඩ කෑවා. වතුර දාලා තිබිච්ච බත් වල දංකුඩ පෙර වෙනා වතුර පෙර පෙර කෑවා. සා දැවුනොත් එහෙම නිවන් දකින්න බෑ කියලා. දහයිය කෑවා. කුඩු කෑවා. ওই જાතියව කර කර ජසූදී කෑව වෙලක් ආවා. ප්‍රියමනාපුණු නිවන් දකින්න බෑ කියලා. මේ වගේ එක එක අත්ති කිලම තානියෝගී ක්‍රම අනුගමනය කරව 62ක් මිත්‍යා දෘෂ්ටි බුදුදාන අහසේ වැඩි ඉන්න කාලේ ලෝකේ පහළලා තිබුණා. හැබැයි අවිද්‍යාවේ බහැපු තීර්ණය තුලින් ලෝකයක් මුලා කරන පමුණුත් මුලා වෙන කොච්චර දුක් විඳින ප්‍රතිපatti පුරුණා කියලා අන්තිම ලාපාගත වෙනවා. මොකද අවිද්‍යාවේ තීර්ණේ මුලාවේ තීර්ණේ යන්න තියෙන්නේ එක පිරිසම් බවට එක අපාගත වෙනවා. එතෙන්ද යන්නේ. අපරාදී මුළු ජීවිත කාලය දුක් විඳලා විඳලා ඒ විදිහින් කැප කරලා අන්තිම ප්‍රතිපලයේ මොකද එක පිරිසම් එක පිරිසාද වෙනි එක නිරේකට යන දෙනක. ඉතින් ඒක අපි දකින්න ඕනේ. මේ ලෝකේ තිබෙනා වූ ස්වභාවයන්ගේ ලෝකේ තිබෙනේ වත්යලා නිවන් දකින්න නෙමෙයි. ඒවර බැලුනේ යම් චන්ද රාගයක් ඇද්ද ඒක අත්හැරලා නිදහස් වෙලා නිවන් දකින්න. භව්‍ය වස්තු අත්හැරීම සම්බන්ධ කරලා නෙමෙයි නිවන් දකින්න. මේක තේරුම් ගන්න ඕනේ. අද අවුරුදු තුල කාලය අවසානයි නේද? ඔය අපි මේ පස්සේ රොක්කම දුක්කක් හම්බුණා. මේකෙන් දැනගන්න දැන් අපි දේපොළ වලට යාන වාන වලට මේ ආදි වශයෙන් ගන්නකොට අපි දකින්න ඕන එක පැත්තක් තියෙනවා. ඒ වරදින චන්ද රාගය දුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මේවා පෙර මේවා අපි යම් කිසි විදිහක යම් යම් හොඳයි ප්‍රියයි මනාපයි කියන ජීවිත රටාවල් ගත කළා නම් ඒවා අපිට හරයක් ලබා දුන්නාද? ඒවා අපි කැමැතිසේ පැවතුණාද? ওই තුල අපි කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක් තියෙනවා. අන්න ඒක මෙනෙහි කරලා බලන්න ඕනේ. කැමැතිසේ පවත්වන්න පුළුවන් කිසිම ප්‍රියමනාප වස්තුවක් ලෝකේ නැහැ. එනං ඒවා ඒවැ ධර්මතාවයට අනුකූලව හටගත්තන විපරිණාමයටපත් වෙලා වෙනසිල යනවා. ඔය අතර අපි කැමැති අවස්ථා අකමැති අවස්ථා ආදී දෙකක්ම මතුවෙලා ගිහිල යනවා. මේ තුලින් අපි කැමැති අවස්ථාවක් මතුවෙලා ඒක එසේ පවතී වාක්‍යවල එසේ පවතින්නේ නැහැ. අකමැති අවස්ථාවක් ආවම ඒක ඉක්මනින් ගිහිල යාව වාක්‍යවල එහෙම ගෙවෙන්නේ නැහැ. අපි එක්තරා හේතුඵල ධර්මතාවයකට හොටු වෙලා කැමැත්තක් වෙනකොට ඇලෙනවා අකමැත්තක් වෙනකොට ගැටෙනවා. මෙන්න මේක ඇලී ගැටී මුලා වී ගමන් කරනවා. මේකයි ලෝකේ ස්වභාවය. ඉන්නේ බඳු දෙයක් තුල ප්‍රියයි මනාපයි යහපතයි හරවත් කියලා ගන්න. එහෙම මට මනසින් නිගමනය කරන්න. වටිනා දෙයක් යාන වාහනවල තියෙනවාද? කලබුණ ආහාරය නිසා තියෙනවාද? එහෙම දෙයක් එහෙම නිගමනය කරලා ඒ තුල මම පැවතිය යුතුයි. මේක හරවත් දෙයක්. එහෙම ඉන්න පුළුවන් තැනකද අපි ඉන්නේ? එහෙම එකක් තියෙනවද ලෝකේ? මෙන්න මේක විමර්ශනය කරලා බලනකොට පේනවා. කලබුණ ආහාරයක් වේවා අදින පල් දින දෙයක් වේවා ඉතින් නම් ඉන්න ගේ දොර ඉදහලන් ආදියක් වේවා යාන වාහන ආදියක් වේවා මේවා ඔක්කොම මේ අවශ්‍යතාවයට ප්‍රයෝජනය ගන්න මේ පැවැත්මක් තියෙනකන් අවශ්‍යින් දේ ඇරින්ද. ඔයින් එහාට හරයක් හොයන්නේ. වටිනාදියක් අරගත්තා කියලා හතුරු වෙන්නවත්, උද්දාම වෙන්නවත්, නැති වුණා කියලා සම්පා වෙන්නවත්, එහෙම එකක් ඔය තුල නැහැ. ඔය තුල යම් පැවැත්මක් ඇද අසාරයි. අසාර පැවැත්ම ගිනි දෙනවා මිස හරයක් දෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවය තුල සීකරෙන් ගියහම අසාර ලෝකේ අල්ලගන්නේ මොනවද කියත් ඇරෙනවා. ලැබෙනවා හිඹු ලැබෙනවා. ප්‍රියමනාපදී ප්‍රියමනාප වශයෙන් ලැබෙනවා ඇලින්නේ. අප්‍රියමනාපදීල් එහෙම ලැබෙනවා ගැටින්නේ. මොකද ඒක ලෝකේ හැටි. මම මේ ලෝකේ ප්‍රියමනාපයන් හොයන්නවත් අප්‍රියමනාපයන් පස්සේ දීල ගැටින්නවත්. එහෙම ගැටි ගැටි මේ ලෝකේ පස්සේ හඹායන බලාපොරොත්තුවක් තියෙන මගේ එක නෑ. එහෙම හරියක් ඇති ලෝකයක් නැති නිසා. ලැබිච්ච හැටියට ජීවත් වෙනවා. ඒක හොඳයි කියලා ජීවත් වෙන එකක් නෙවෙයි. නරකයි කියලා පල්ලෑ නේ පුතේ. අන්න ඇලීමයි ගැටීමයි නැති වුණාම මුලාවෙන් තොර වෙලා මනස සමවත් වෙනවා. ලෝකේ හොඳ නරක හොය හොය අහ කරලා යන જાති ඒක බුදුබණක් නෙවෙයි. ලැබෙන හැටියට ඒක පරිහරණය කරන්න. ඒවට කම්පා වෙන්නෙත් නැහැ. ඒවට ඇලින්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, උද්දාම වෙන්නෙත් නැහැ. ඔය ටිකයි නතර කරගන්න. ඔහොම කරගත්තා නම් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟ දවසේ අපි සාකච්ඡා අවසානයේ සෑම දිනකටම යහපතක් වේවා.